ගරු කතානායකතුමා.
පිපිලිය කනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
කනායකතුමනි, 2003 අංක 3 ධර්ම රාජ්‍ය මූල්‍ය කල්මනාකරණ වගකීම් පනත යටතේ නිකුත් කරන ලද රාජ්‍ය මූල්‍ය කල්මනාකරණ වාර්තාව 2003 මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳව කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2023 මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අයවැය ඇස්තමේන්තු කිටුම්පත් සහ 2022 වර්ෂයේ සුවිශේෂ සිදුවීම් සහ 2023 අපේක්ෂා පිළිබඳ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන ලද මෑතකාලීන ආර්ථික ප්‍රවණතා මම ඉදිරිපත් කරමි.
සභානායකතුමා, පාර්ලිමේන්තු වැඩ කටයුතු යෝජනාව.
ගරු කතානායකතුමනි, න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 1 ධර්ම විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධාන වලින් ඉදහස් විය යුතු යෝජනාවක්.
සභාවිකංගද
හායි.
අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 විසර්ජන 50 කට දෙවෙනි වර කියවීම. ගරු මුදල් අමාත්‍යතුමා.
දෙවෙනි වර කියවීම.
මුදල් අමාත්‍යතුමා.
විශ්ව 23 අයවැය කතාව. ශ්‍රී ලංකාව නව ආරම්භයක් කරා. ගරු කතානායකතුමනි, ගෙවුණු මාස කීපය තුළ අපඝාත වෙහෙසකර සහ දුෂ්කර ක්‍රියාපිළිවෙත් නිසා ආර්ථික අගාධයෙන් ගොඩේමේ මාර්ගයට ආලෝකයක් වැටී තියෙනවා. දවස් ගණන් පෝලිම්වල හිටපු තැන්තැන්වල පදිංචි වෙලා අරගල කරපු යුගය පහසු කර දුක් කරදර යම් ප්‍රමාණයකට සමනය වුණ සැනසිරිදායක යුගයකට අපි ළඟා වෙලා තියෙනවා. මේ වන විට ජාත්‍යන්තර මූල අරමුදල සමග සාකච්ඡා පැවැත්වෙනවා. ණය ප්‍රතිව්‍යගත කිරීම පිළිබඳ චීනය සහ ඉන්දියාව සහ අනෙකුත් ණය දෙන රටවල් සමග අදහස් හුවමාරු කරගන්නවා. මේ සාකච්ඡා වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවෙතැයි අපට විශ්වාසයක් තියෙනවා. පසුගිය කාලය තුළ අප අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා උද්දමනය යම් ප්‍රමාණයකින් පාලනය කරගන්නට පුළුවන් වුණා. ඒ වගේම රුපියල ශක්තිමත් වෙමින් පවතිනවා. මේ තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යෑම අපේ බලාපොරොත්තුවයි. තවදුරටත් මේ පියවර ඔස්සේම ඉදිරියට යෑමෙන් ලබන අවුරුද්ද ඇතුළත ආර්ථික ස්ථාවරයත් තහවුරු කර ගැනීමට අපට පුළුවන්කම ලැබෙන බව මට විශ්වාසයි. නමුත් එතැනින් සෑහීමකට පත්වෙන්න අපට බෑ. අපි අලුත් ගමනක් ආරම්භ කළ යුතුයි. පසුගිය අගෝස්තු මාසයේ අතුරු අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මම සඳහන් කළේ මෙතෙක් අපේ රටේ පැවති ආර්ථික රටාව වෙනස් කරලීම සඳහා මූලික පදනම් සකස් කිරීම අතුරු අයවැය යෝජනාවල අරමුණ බවයි. අද ඉදිරිපත් වෙන විශ්ව 23 අයවැය යෝජනා ඔස්සේ නව ලෝකයකට ගැලපෙන නව ආර්ථිකය ගොඩනැංවීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවත් මම එහිදී සඳහන් කරා. නිදහසින් පසුව අවුරුදු 75ක් ගෙවි යන අවස්ථාවේ අපේ රට පත්ව ඇති තත්ත්වය ගැන අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? අපට වැරදුනේ කොතනද? අප වරදාගත්තේ කොතනද? මම ඉපදුනේ නිදහස් ලංකාවේ. ලංකාවට නිදහස ලැබිලා අවුරුද්දකට පස්සේ. ඒ වෙනකොට ආසියාවේ සංවර්ධිත ආර්ථිකය තිබුණේ ජපානයේ. ලංකාවේ අපි හිටියේ දෙවෙනි තැන කියන එක ප්‍රසිද්ධ කරුණක්. අද ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3,815යි. ජපානයේ ඇමරිකානු ඩොලර් 39,285යි. මගේ තවත් පුද්ගලික අත්දැකීම මට සිහිපත් වෙනවා. 1991 අවුරුද්දේ මම කර්මාන්ත ඇමති ධුරය දරන අවධියේ වියට්නාමයේ කර්මාන්ත ඇමතිතුමා ලංකාවට ආවා. අපේ විවෘත ආර්ථික ක්‍රමය පිළිබඳවත් කාර්මික කරන උපාය මාර්ග පිළිබඳවත් අධ්‍යයනය කරන්නට එතුමාට අවශ්‍ය වී තිබුණා. මම එතුමාව දැනුවත් කළා. මහකොළඹ ආර්ථික කොමිසමේ නිලධාරීන් සමගත් සාකච්ඡා කරන්නට එතුමාට අවස්ථාව සලසා දුන්නා. 1995 වසර වෙනිට ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.1යි. වියට්නාමයේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.3යි. වියට්නාම ඇමතිතුමා අපේ ක්‍රමවේදය හදාරා තමන්ගේ රටට ගියා. අද තත්ත්වය මොකද්ද? 2021 වසරේදී වියට්නාමයේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 109.7යි. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 3.1යි. අපි ආපසු හැදී බලමු. පාට පාට දේශපාලන කණ්ණාඩි ගලවා බලමු. අපට වැරදුනේ ඇයි? අපට වැරදුනේ කොතැනද? අපට වැරදුනාද? එතේ නැත්තම් අපි වරද්දා ගත්තද? අද අපේ රටේ ආදායම් ලබන ප්‍රධාන ක්ෂේත්‍ර කීපයක් තියෙනවා. එකක් වැවිලි ආර්ථිකය. ඊළඟට නිදහස් වෙළඳ කලාප, ඇඟලුම් කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය හා විදේශ රැකියා. එහෙම බලපුවහම නිදහසෙන් පසුව රට විදේශ ආදායම් ලබා ගත හැකි ප්‍රධාන මාර්ග කීපයක් විතරයි අපිට නිර්මාණ කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතනින් එහාට මහා පරිමාණයේ විදේශ ආදායම් ලබන ක්ෂේත්‍රයන් අපිට තවමත් නිර්මාණය කරගන්න බැරි වුණේ ඇයි? මේ අප විමසිල්ලෙන් සිතා බැලිය යුතු කරුණක්. පසුගිය කාලය පුරා අපි උද්දාමයට පත් වුණේ සතුටු වුණේ අනාගතයට වැරදායක කාරණා වෙනුවෙන්ද, නැත්නම් මේ අවස්ථාවේ මතුපිටින් දකින්නට ඇති කාරණා වෙනුවෙන්ද? සාර්ථික පුද්ගලික ව්‍යාපාර ජනසතු කරද්දී ජනතාව සතුටු වුණා. නොමිලේ හාල් දෙද්දී ජනතාව සතුටු වුණා. එවැනි තීරණගත් ආණ්ඩු තාවකාලිකව ජනප්‍රිය වුණා. මේ නිසා පාට විදුලාම්පයක් සවිකරීමෙන් අපි සෑහීමකට පත් වුණා. හැබැයි විදුලිය උත්පාදනය වැඩි කිරීම ගැන අපි ගැඹුරු ලෙස කල්පනා කළේ නැහැ. ඇත්තෙන්ම රටක දීර්ඝකාලීන සංවර්ධනයට පදනම වෙන්නේ ජනප්‍රිය තීන්දුවද, එහෙම නැත්නම් නිවැරදි තීන්දුවද? අපේ රටේ බොහෝ අවස්ථාවල සිදු වුණේ නිවැරදි තීන්දුව වෙනුවට ජනප්‍රිය තීන්දුව ගැනීමයි. අදත් බොහෝ අය උත්සාහ ගන්නේ ජනප්‍රිය තීන්දුව ගැනීමටයි. මේ ජනප්‍රිය තීන්දුව සම්ප්‍රදාය ප්‍රතිඵලය වුණේ මොකද්ද? සහන ආර්ථිකයක්, සහන මානසිකත්වයක් රට පුරා ගොඩනැගීමයි. ජනතාව පුරුදු වී ඉන්නේ සහන ලබා ගැනීමටයි. ආණ්ඩු ක්‍රියා කරන්නේ ජනතාවට දියුණු වීමේ අවස්ථාව නිර්මාණය කරන්නට නොවේ, සහන ලබා දෙන්නටයි. 1950 ගණන් සිහිපත් කරන බින් වරක ලී කුවන් යූ මෙන්න මෙහෙම සඳහන් කළා. සිංගප්පූරුවේ මම දුෂ්කරෙහෙත් නිවැරදි මාවත අනුගමනය කළෙමි. ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජනප්‍රිය මාවතේ අනුගමනය කළේය. මේ ජනප්‍රිය මාවතේ තව දුරටත් ඉදිරියට යෑමෙන් රටට අනාගතයක් නැහැ. හැමදාමත් අනුන්ට ණය වෙමින් සහන ලබා දුන්නා කියා රට ඇතිවෙන සුගතියකුත් නැහැ. ඉතින් අපි දැන්වත් මේ තත්ත්වයෙන් මිදෙමු. අපේ චින්තන රටාව වෙනස් කරගනිමු. ඒ නිසා අපි අලුතෙන් හිතමු. රට ඉදිරියට ගෙන යෑම උදෙසා අලුත් ප්‍රවේශයක් නිර්මාණය කරගනිමු. 1977 ප්‍රවේශය. 1977 JR ජයවර්ධන ආණ්ඩුව එතෙක් පැවති ආර්ථික චින්තනය වෙනස් කිරීමට සාධනීය පියවර ගත්තා. අසාර්ථක පත්වී තිබුණු සංවෘත ආර්ථිකය වෙනුවට වෙනස් මාවතක් තෝරා ගත්තා. සහන ලබා දීම වෙනුවට අවස්ථා ලබා දෙන ආර්ථිකයක් නිර්මාණය කළා. නොමිලේ සහල් ලබා දීම වැනි සංකල්ප සම්පූර්ණයෙන්ම ඉවත දැම්මා. ඒ වෙනුවට හැකියාවෙන් දක්ෂතාවෙන් ඉදිරියට යා හැකි නව අවස්ථාවන් නිර්මාණය කර දුන්නා. ආර්ථිකය විවෘත කරා, රට පිබිදුණු දුප්පත්කම අඩු වුණා. මධ්‍යම පන්තිය පුළුල් වුණා. නමුත් 1977 නිර්මාණය කළ ආර්ථික පදනම වේගවත් ඉදිරියට ගෙන යන්නට හැකි වුණේ නැහැ. සිවිල් අරගල වැනි පරිබාහිර සාධක ගණනාවක් හේතුවෙන් ඒ ගමන අඩපණ වුණා. කාලයට අනුකූල අවශ්‍ය වෙනස්කම් හා ප්‍රතිසංස්කරණ සිදු කරුණේ නැහැ. රජයේ ආදායම් වැඩ කර ගැනීම, විදේශ ආයතන ඉහිර නංවා ගැනීම වැනි කාර්යයන් වෙනුවට රජයේ වියදම් දරන්නට බැරි තරම් වැඩි කර ගැනීමට කටයුතු කරනවා. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් නඩත්තු කිරීමට විශාල මුදලක් වැය කළා. දේශපාලන වාසි වෙනුවෙන් අනවශ්‍ය වියදම් කන්දරාවක් කළා. මේ සියල්ල කළේ රටෙන් උපයන ආදායමෙන් නෙවෙයි, ලෝකෙට ණය වෙමින්. බුදුන් වහන්සේ සාමච්ඡල සූත්‍රයේ ණය ගැනීම ගැන මෙවැනි අදහසක් දක්වා තිබෙනවා. ණයගත යුත්තේ පරිභෝජනය සඳහා නොව ආයෝජනය සඳහායි. නමුත් අපි කළේ කුමක්ද? ලෝකයේ වෙනත් රටවල ජනතාව වෙහෙස මහන්සි වී උපයන මුදල් ණයට ගම්මිනිමි. ඒවා අපේ පරිභෝජනය සඳහා වියදම් කිරීම. අපි දවසෙන් දවස අලස වුණා. හැමදේම ආණ්ඩුවෙන් ලබා ගැනීමට ජනතාව පුරුදු වුණා. හැමදේම ජනතාවට ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කළා. අප කල්පනා කළේ අපේ රටට විය යුතු දේ ගැන නෙවෙයි, රටෙන් අපට විය යුතු දේ ගැන පමණයි. එහෙම සමාජයක් අපි නිර්මාණය කරා. අපි කලේ රට ණය වෙමින් මගුල් කනවා වගේ වැඩක්. මේ නිසා 1977 ආර්ථික පදනමේ දිශාන්ති සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. තරුණ පරපුරේ අපේක්ෂා. නිදහසෙන් පසු වසර 75ක් තිස්සේ අපි ජාතික සම්පත් ආරක්ෂා කිරීම ගැන කතා කරනවා. ජාතික සම්පත් රැක ගැනීම ගැන උද්ඝෝෂණ කරනවා. සටන් වදිනවා. ඒත් ඇත්තටම අපි අපේ සැබෑ ජාතික සම්පත ආරක්ෂා කරගෙන තියෙනවද? සැබෑ ජාතික සම්පත් වෙනුවෙන් අනාගතයක් නිර්මාණය කර දී තිබෙනවද? අපේ රටේ සැබෑ ජාතික සම්පත තරුණ පරපුරයි. ඒ තරුණ පරපුරට අධ්‍යාපන, සමාජ හා ආර්ථික අවස්ථා නිර්මාණය කර දීම වෙනුවෙන් අප මෙතෙක් කර ඇති කාර්යභාරය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? ඒ තරුණ පරපුර ආරක්ෂා කර ගැනීම උදෙසා අප නිසි කාර්යභාරයක් කර ඇත්තේ නම් ඔවුන් රටහැර යන්ට පෝලිම් ගැහෙන්නේ ඇයි? ජාතික සම්පත් කියන්නේ තිරුකුණාමලයේ තෙල් ටැංකි වැනි භෞතික දේවල් කියලයි බොහෝ දෙනෙක් හිතන්නේ. එහෙම හිතලා ඒවෙන් වැඩක් නොගෙන දිර දිරා යද්දී පවා රැකගෙන ඉන්නවා. මේ වෙද්දී අපි රාජ්‍ය ආයතන හා ව්‍යවසායන් 420ක් නඩත්තු කරනවා. මෙයින් ප්‍රධාන ව්‍යවසායන් 52ක වසරක පාඩුව රුපියල් බිලියන 86යි. මම තව දින 2-3කින් මේ ආයතන ලයිස්තුව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආයතන වලින් වසර ගණනාවක් තිස්සේ රටට සිදුවෙලා තියෙන සුගතියක්ද නැත්නම් අගතියක්ද? ජාතික සම්පත්තියේ සිතාගෙන අපි මේ ආයතන සහ ව්‍යවසායන් ගැන අවධානය යොමු කරද්දී රටේ සැබෑ ජාතික සම්පත් ගැන අපේ අවධානය ගිලිහිලා ගිහින් තියෙනවා. තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු දියවෙමින් යනවා. සමහරු රට හැර යනවා. මේ තරුණ තරුණියන් යහපත් හෙට දවසක් බලාපොරොත්තු වෙනවා. යහපත් රටක් බලාපොරොත්තු වෙනවා. උද්ඝෝෂණ අරගල වැඩ වර්ජන වැනි සම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය අලුත් ප්‍රවේශයක්, අලුත් වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙනවා. අද මහජන ගැලරිය දෙස බැලුවාම තරුණ තරුණියන් සැලකිය යුතු ප්‍රමාණයක් පැමිණ සිටිනවා පේනවා. ඔවුන් සියලු දෙනා අපේක්ෂා කරන්නේ යහපත් හෙට දවසක්, උසස් සමාජයක්, ක්‍රමවේදයේ වෙනසක්. අප නව ආර්ථික නිර්මාණය කරන්නේ මේ තරුණ තරුණියන් වෙනුවෙන්, ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන්. ආර්ථිකයේ නව පදනම 1977 වසරේ නිර්මාණය කරනු ආර්ථික පදනම දැන් වලංගු නෑ. එය වර්තමානට ගැලපෙන්නේ නෑ. විවිධ විකෘතින්ට ලක් කරන නිසා එය දැන් කඩා වැටිලා. අපේ රටේ කලක් ක්‍රියාත්මක වූ සංවෘත ආර්ථිකය සේම 1977 නිර්මාණය කළ ආර්ථික දෙකම අසාර්ථක වී හමාරයි. ඒ නිසා අප වර්තමානය ගැන අලුතෙන් සිතිය යුතුයි. සුගතපාල ද සිල්වා මාරසාද් නාට්‍යයේ දක්වන විදියට කොට්ටවුරයක් මෙන් කනපිට හරවා අලුත් ඇහැකින් ලෝකයේ දෙස බැලිය යුතුය. වර්තමාන ලෝක ප්‍රවණතා වෙනස්, ලෝක ආර්ථික චින්තනය වෙනස්, ලෝක ආර්ථික හැසිරෙන ආකාරය වෙනස්. ඒ නිසා අන්නේ නව ප්‍රවණතා ගැලපෙන ලෙස අපි අලුත් ආර්ථික පදනමක් සකස් කරගත යුතුයි. පසුගිය දිනක සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කියවීමට ලැබූ ලිපි දෙකකින් කොටස් දෙකක් ගෙනහැර දක්වන්නම්. මා කැමති. ගාමිණී වියන්ගොඩ මෙන්න මෙහෙම සඳහන් කරනවා. රට ගොඩනැගීම දිවෝසුව තමන් අතේ ඇතයි ප්‍රශ්නේ වලිගයෙන් අල්ලාගෙන යමෙකු කියන විට පරිස්සම් වන්න. තමන්ට බලයට පත් වූ සැනින් සොරුන් සහ දූෂිතයන් හිරේ විලංගුවේ දමන්නේයි කීම එවැනි එක ප්‍රවාදයකි. දූෂණයෙන් සහ නාස්තියෙන් තොර රටක් තමන් බිහි කරන්නේයි කීම තවත් එවැනි ප්‍රවාදයකි. ඒකාන සියල්ල රටක දියුණුවට අත්‍යවශ්‍ය වෙතත් වර්තමාන ලංකාව ගොඩනැගීමේ දැමීමේ ප්‍රශ්නයට පිළිතුරු ඇත්තේ ඊට වඩා සංකීර්ණ සහ දුෂ්කර පරාසයක බව අද නැතත් හෙට හෝ අප වටහා ගත යුතුය. චින්තන ධර්මදාස මෙන්න මෙහෙම සඳහන් කරනවා. මේ හින්දා අපට සිද්ධ වෙනවා නැවත හිතන්න. අරගලයේ තියෙන්නේ අපෙන් පිටත නෙවෙයි. ඒක තියෙන්නේ අපි ඇතුළේමයි. මේ ආර්ථික අරගලය දිනන්න අපිට කරන්න පුළුවන් හැමදේම කරන්න වෙනවා. අන්න දුගී භාවයෙන් බැටකන ජනතාව ගොඩගන්න පුළුවන් අප විසින් නැවත පුබුදුන ආර්ථික බලවේගයකින් විතරයි. මේ මොහොතේ සැබෑ ජනතාව මෙහෙවර කියන් තියෙන්නේ එතනයි. ඒ නිසා අපි මේ අර්බුදයේ දුෂ්කර සංකීර්ණ බව අවබෝධය කරගනිමු. අර්බුදයෙන් ගොඩීම සඳහා ආර්ථිකය පුබුදන බලවේගයක් නිර්මාණය කරගම්මු. මේ අයවැය මගින් අප උත්සාහ කරන්නේ ඒ බලවේග නිර්මාණය කරගත හැකි ශ්‍රී ලාංකික ආර්ථිකයක නව පදනමක් සැකසීමටයි. මෙතනදී අපේ අවධානයට යොමු වන මූලික කරුණු කීපයක් ගෙනහැර දක්වන්නට කැමැතියි. මෑත ඉතිහාසයේ අපි මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් මුළු රටම දුෂ්කරතාවන් රැසකට මුහුණ දුන්නා. එදා වෙලේ සරිකරගන්න බැරි වුණා. රැකියා අනතුරේ වැටුණා. ආදායම අහිමි වුණා. ව්‍යාපාර කඩා වැටුණා. තවත් ඒ සියලු දුෂ්කරතාවයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න පුළුවන් වෙලා නැහැ. ජනතාව මෙවැනි දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නේ යට යලි ගොඩනැංවීමේ බලාපොරොත්තුවේ හදවතේ රඳවාගෙනයි. අපි සියලු දෙනා මේ කැපවීම කළේ තවමත් කැපවීම කරන්නේ රට යලි නංවාලීමේ අරමුණ ඇතිවයි. රට වෙනුවෙන් කැපවීම කරන සියලු දෙනාට අප ගොඩනංවන නව ආර්ථිකයේ ප්‍රතිලාභ සාදාන ලෙස බෙදී යා යුතුයි. සැමට සාමාන්‍ය අවස්ථා නිර්මාණය විය යුතුයි. එය සමාජයේ කුඩා කණ්ඩායමක් පමණක් පෝසතුන් කරන ආර්ථික ක්‍රමයක් නොව සමස්ත සමාජයේ ඉහළට ඔසවා තබන ආර්ථික ක්‍රමයක්. ශ්‍රී ලංකාවේ අඩු ආදායම ආර්ථිකත්වයේ පැවති කාලයේ ජනතාව භුක්ති විඳින අවශ්‍යතා අවම මට්ටකම පැවතුවා. නමුත් මැදි ආදායම ආර්ථිකයක් දක්වා ඉහළට පැමිණෙද්දී ජීවන රටාවන්ද නිරසායෙන්ම ඉහළ ගියා. එසේ සිදු වී සාමාන්‍ය තත්ත්වයක් ගෙදරක වුණත් එහෙමයි. ගෙදර ආදායම මට්ටම ඉහළ යද්දී ජීවන රටාවත් ඉහළ යනවා. නව ආර්ථික පදනම සැලසීමේදී සමාජයේ හුරු පුරුදුව සිටින ජීවන රටාවන් පිළිබඳ අපේ සැලකිල්ල යොමු විය යුතුයි. මේ ජීවන රටා යලි පහළ මට්ටමෙන් නොවැටෙන අයුරින්ද පහළ මට්ටමකට නොවැටෙන අයුරින්ද නව ගමන අප ආරම්භ කළ යුතු වෙනවා. විශේෂයෙන්ම ලෝකයේ සමග තාක්ෂණික පදනමෙන් ගණදෙනු කරන වර්තමාන තරුණ පරපුර දවසින් දවස තම ජීවන රටාව ඉහළ යෑම අපේක්ෂා කරනවා. ඒ නිසා නව ආර්ථික පදනම ඔස්සේ දවසින් දවස ඉහළ නැංවෙන ජීවන රටාවක් උත්තේජනය කරන ජීවිත ක්‍රමයක් බිහි කළ යුතු වෙනවා. ඒ නිසා අප නිර්මාණ කළ යුත්තේ වර්තමාන ඒක පුද්ගල ආදායමට සරිලන ජීවන ක්‍රමයක් නොවෙයි. තරුණ තරුණියන් අපේක්ෂා කරන ජීවන ක්‍රමයට ශ්‍රයින මට්ටමක ඒක පුද්ගල ආදායම ඉහළ නංවන හැකි ක්‍රමයක්. මේ ක්‍රමය තුළ දිනදුහා අවදානමට ලක්ව ඇති කණ්ඩායම් රැකබලා ගැනීම පිළිබඳ අප පූර්ණ අවධානය යොමු කරනවා. ඒ වගේම දැනට ලබා දෙන නිදහස් අධ්‍යාපන සෞඛ්‍ය සේවයන් මෙන්ම අනෙකුත් සුබසාධන කාර්යයන් ඔස්සේ සමාජයේ සියලු කොටස් වලට සාධාරණ ප්‍රතිලාභ ලැබෙනවාද යන්න පිළිබඳ විමසා බැලිය යුතු වෙනවා. ඒ වගේම මේ සේවාවන් වඩාත් කාර්යක්ෂම කළ යුතුයි. මේ සඳහා අයවැය කරන සම්පත්වලින් උපරිම ඵලදායකත් ලබා ගත යුතුයි. අප දැවන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව අමතක කළොත් අපට ඉදිරි ගමනක් නැහැ. වර්තමාන තත්ත්වය හොඳින් අවබෝධ කරගෙනයි අප ඉදිරි ගමන සකස් කරගත යුත්තේ. ඒ නිසා මේ අර්බුදය මැද අපේ සුබසාධන වැඩසටහන් වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. මීට සමාන්තරව පුද්ගලිකාංශයේ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කළ යුතු වෙනවා. අපේ රටේ පුද්ගලික ව්‍යවසායකයන් 19 සියවසේ මැදභාගයේ සිට 1950 ගණන්වල මැදභාගය දක්වා අඛණ්ඩවම වර්ධනය වුණා. නමුත් ඔවුන්ගේ ව්‍යාපාර ජනසතු කිරීම නිසා ලංකාවේ පුද්ගලික ව්‍යවසායකත්වය සම්පූර්ණයෙන් පහේ කඩාවැටෙනවා. 1977 ව්‍යුත්පාදකයේ ප්‍රතිපලයක් ලෙස යළිත් පුද්ගලික ව්‍යවසාය නැති වුණත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් නිසි අවුරෙන් සැපයුනේ නැහැ. රටේ බොහෝ දෙනෙක් ව්‍යවසායකයන් දෙස බැලුවේ යහපත් ආකල්පයකින් නෙවෙයි, රටේ ආර්ථිකට දායකත්වයක් සපයන ව්‍යවසායකයන් දුෂ්ටයන් ලෙස සැලකුණා. ලංකාවේ නිෂ්පාදිත ටෙලිනාට්‍යවලින් වැඩි හරියක් ගමේ කඩේ මුදලා නිරූපණය කළේ දුෂ්ට චරිතයක් විදියට. ගමේ කුඩා ව්‍යවසායකයාගේ සිට මහා පරිමාණයේ ව්‍යවසායකයන් දක්වා හැමෝම සූරාකන්නන් විදියට සලකන මානසිකත්වයක් ගොඩනැංවී තිබුණා. අපි මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. පුද්ගලික ව්‍යවසායකයන් දිරිමත් කළ යුතුයි. අලුත් ව්‍යවසායකයන් බිහි කළ යුතුයි. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසිය යුතුයි. ඔවුන්ගේ කාර්යයන් වඩාත් ඵලදායී කරගත හැකි ප්‍රතිපත්ති පරිසරයක් සකස් කළ යුතුයි. පුද්ගලික අංශයේ ව්‍යවසායකයන් දිරිමත් කරන අතර ආර්ථික කටයුතු නියාමනය, යටිදෙල පහසුකම් සඳහා ආයෝජනය, වෙළඳපොළ අසාර්ථකය නිරවදි කිරීම සහ නීති හා සාමයේ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වෙනවා. මේ සියල්ලම පසුබිම් කරගෙන අප ගොඩනගන්ට යන්නේ නව ආර්ථික සමාජ වෙළඳපොළ ආර්ථිකය. ආර්ථිකය සමාජ වෙළඳපොළ ආර්ථිකය. එහෙත් නැත්තම් සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක්, සෝෂල් මාකට් ඉකොනොමි ලෙස අර්ථ දක්වන්නට මම කැමතියි. මං හිතන්නේ අපි බොහෝ දෙනෙක් ඒකට එකඟ වෙනවා. මේ නව ආර්ථිකයේදී අපි ප්‍රධාන කරුණු තුනක් පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. 1. අපනයනයේ මූලික කරගත් තරගකාරී ආර්ථිකය. 2. පරිසරයේ හිතකාමී හරිත හා නිල ආර්ථිකය. 3. ඩිජිටල් ආර්ථිකය. මෙවැනි නව ආර්ථික පදනමක් නිර්මාණය කරලීම අභියෝගාත්මක කාර්යයක්. බදු ක්‍රමයේ වෙනස්කම් කළ පමණින් එවැනි නව ආර්ථිකයක් නිර්මාණය කරන්නට බැහැ. අලුත් ආදායම් මාර්ග සොයාගත යුතුයි. අලුත් ක්ෂේත්‍රයන් හඳුනාගත යුතුයි. දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසංවිධාන සිදු කළ යුතුයි. අප මෙතනදී සුවිශේෂ කරුණු දෙකක් පදනම් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. පළමු වෙන්න ආර්ථික ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංවිධාන. දෙවැන්න ආර්ථික නවීකරණය. ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අප අත්පත් කර ගත යුතුයි. රටේ සමස්ත විභාගතාවය විවෘත කරගත යුතුයි. මේදී රටේ සම්පත් පදනම පිළිබඳ යළි විමසා බැලීම මෙන් ඒවා ප්‍රතිසංවිධානයේද වැදගත් වෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකාන්වය සහ සමුද්‍රික සම්පත්, කර්මාන්ත වෙළඳා ආයෝජන, ජාතික ආරක්ෂාව, විදේශ සම්පදා ආදී සියලු නවීකරණයන්ට ලක් කළ යුතු වෙනවා. අප මේ සමාජ ආර්ථික පරිවර්තනය සිදු කළ යුත්තේ ගෝලීය සංසිද්ධාන්ත සැලකිල්ලට ගනිමින්, විශේෂයෙන්ම දේශගුණික විපර්යාසයන් ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. ආර්ථික පරිවර්තනය සඳහා අවශ්‍ය නීති සංශෝධනය සහ නවපනත් අප නොබෝ දිනකින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. මේදී රටේ ආර්ථික කළමනාකාරීට මෙන්ම කාර්මික හා සමාජ සම්බන්ධතා පද්ධතියට එක්ව සිටින විවිධ පාර්ශ්වයන් අතර පොදු සමාජ සම්මුතියක් ඇතිකර ගැනීමට අවශ්‍ය කාරණයක්. We must have a new social contract between all the parties involved, the employers, the employees, the farmers, the workers, the professionals, the government, everyone. ව්‍යවස්ථාදායක විධායක අධිකරණයේ වෘත්තීය කණ්ඩායම්, ජනමාධ්‍ය, ආගමික කණ්ඩායම් සහ විවිධ සමාජීය සංවිධාන මේ සඳහා සම්බන්ධ කරගත යුතු වෙනවා. දීර්ඝකාලීන සමාජ සංහිඳියාව පවත්වා ගැනීමටත් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් වෙත ඇල්හැප්පීම් වලින් තොරව ගමන් කිරීමටත් මේ පොදු එඟතාවයේ අතිශය වැදගත් වෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ මේ අයවැය විවාද වලින් පස්සේ එන අවුරුද්දේ මුල් කාලයේදී සියලු දෙනා මේ මූලික සාකච්ඡා වලට කැඳවන්න. අප නිර්මාණය කරන සමාජ වෙළඳපොළ ආර්ථිකය නැත්නම් සමාජ ආරක්ෂණ විවෘත ආර්ථිකය ඔස්සේ මෙන්ම මේ ඉලක්ක මුලින්ම සපුරා ගැනීමට අප අපේක්ෂා කරනවා. 7% හෝ 8% තරම් ඉහළ ආර්ථික වර්ධනයක්. ජාත්‍යන්තර වෙළඳාම දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 100%කට වඩා ඉහළ නංවා ගැනීම. 2023 සිට 2032 දක්වා නව අපනයනය මගින් ඩොලර් බිලියන 3ක වාර්ෂික වර්ධනයයි. ඊළඟ වර්ෂ 10 තුල වාර්ෂික ඩොලර් බිලියන 3කට වඩා ඍජු විදේශ ආයෝජන. ඊළ කුසලතාවෙන් යුත් ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී ශ්‍රම බලකායක් ඉදිරි දස වසර තුළදී නිර්මාණය කර ගැනීම. මෙන්න මේ ඉලක්ක සපුරා ගැනීම උදෙසා අප තරඟකාරී මෙන්ම ඉහළ කාර්ය සාධනයක් ඇති නවීන ආර්ථිකයක් නිර්මාණ කරගත යුතුයි. මේක ලිහිසි පහසු කාරණයක් නෙමෙයි. ඒත් අපි නව ආර්ථිකයක් නිර්මාණය කරනවා නම් අපිට මේ ඉලක්ක සියල්ලම සම්පූර්ණ කරන්නට පුළුවන් වෙනවා. පුද්ගලික අංශයට නායකත්වය හිමිවන අපනයට නැඹුරු වන තරඟකාරී නවීන ආර්ථිකයක්. ඒ සඳහා වූ අපේ ගමන මේ අයවැයත් සමග 2023 වසරේ අපි ආරම්භ කරනවා. නිදහසින් වසර 100ක් පිරෙන 2048 අත වෙද්දී සංවර්ධිත රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කරලීමට අලුත් ප්‍රවේශයට හා අලුත් වැඩපිළිවෙලට පසුබිම මේ අය යෝජනා මගින් සකස් කරනවා. ඒ වෙනකොට අපි මෙතනින් නැති වුණාට මෙතෙන්ට පැමිණලා ඉන්න මේ තරුණ අය 26 ඒ වෙනකොට 45යි 50ක්වත් පයින් නැහැ. 25 කෙනෙක් 50යි. ඉතින් අපි ඒ අයට මේ අනාගතය හදන්න තියෙනවා. මේ අනික් වාද විවාද කළා වැඩක් නැහැ. අපිට තියෙන රට හදලා මෙයාට අනාගතයක් තහවුරු කරලා දෙන්න. හැබැයි මේ අයවැය යෝජනා සම්ප්‍රදායික ආයෝජනා වලින් වෙනස්. අප බොහෝ විට පුරුදුව සිටින්නේ අයවැය යෝජනා මගින් බඩු මිල අඩු කිරීම, පඩි වැඩි කිරීම, සහනාදිය ලබා ගැනීමට ලෝකයට ණය වෙමින් හෝ මතු පිටට සහනයක් සේ පෙනෙන අයවැය යෝජනා ඉදිරිපත් කරනවා නම් අපි කැමතියි. හැම ආණ්ඩුව මේක කළා තියෙනවා. ඒ ජනප්‍රිය තීන්දුව ගැනීම නිසා අපිට මග වැරදුනා. දැන් අපිට තවදුරටත් වැරදි පාරවල ගොස් මං මුලා වෙන්න බෑ. මේ අයවැයෙන් අප කරන්නේ ලෝකයට ණය වෙමින් මගුල් කරන තාලේ වැඩක් නෙවෙයි. මේ අයවැයෙන් අපි කරන්නේ අපේම ශක්තියෙන් අපිට නැගී සිටින්න පුළුවන් පදනමක් සකස් කිරීම. නව ආර්ථිකයක් නිර්මාණය කිරීමේ ප්‍රවේශයක් විවර කර ගැනීම. මේ අයවැය මගින් අප නිර්මාණය කරගන්නා පදනම ඔස්සේ අනාගතය ගොඩනංවා ගත්තොත් 2023 අවසාන වෙද්දී අපට සැනසිලිදායක ආර්ථික පරිසරයක භුක්ති විඳීමේ හැකියාවක් ලැබෙනවා. ඒ ආර්ථිකයේ ප්‍රතිලාභය රටටම ගලා යනවා. මෙතනදී තවත් කරුණක් අවධානය කරන්න මම කැමතියි. අප ගෙන එන ආර්ථික ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟත්වයකට පැමිණි ප්‍රතිසංස් වලට සීමා වෙන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ ආර්ථික ප්‍රතිසංස්කරණ සීමා වෙන්නේ ආර්ථික ස්ථායීකරණය සඳහා පමණයි. අප මේ ප්‍රතිසංස්කරණ ප්‍රතිසංවිධාන සිදු කරන්නේ නව ආර්ථිකයක් ගොඩනැංවීම සඳහායි. ඒ රටේ අවශ්‍යතාවය. දීර්ඝ කාලයක් තිස්සේ රට අවශ්‍ය තිබූ දෙයක්. බොහෝ ආණ්ඩු ජනප්‍රියතාවය ගැන සිතමින් ඉටු නොකළ කාර්යභාරය අපේ කාර්යභාර රට වෙනුවෙන් ඉටු කරනවා. එසේම 2023 අයවැය යෝජනා මෙතන සිට ඉදිරිපත් කරන්නට මම කැමතියි. සර්ව රාජ්‍ය මූල්‍ය රාමුව අයන්න 2021 වසර අවසාන වන විට දළ දේශීය නිෂ්පාදයෙන් 8.3%ක් තිබූ රාජ ආදායම 2025 වසරේදී ආසන්න වශයෙන් 15%ක් දක්වා වැඩි කිරීමට අපේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙනවා. රජය 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදනයෙන් 2%කට වඩා වැඩි ප්‍රාථමික අතිරික්කයක් අත්පත් කර ගැනීමට ඉලක්ක කරනවා. ඉන්පසු මේ මට්ටම තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරනවා. 2021 වසර අවසානය වන විට ආසන්න වශයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 110%ක්ව තිබූ රාජ්‍යාංශයේ ණය මැදිකාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් 100%කට වඩා පහළ මට්ටමට ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. මැදිකාලීන උද්ධමනය පාලනය කළ හැකි තනි ඉලක්කමක් මැදි අගයක් මිඩ් සිංගල් ඩිජිට් දක්වා නැවත ගෙන යාමට අප අපේක්ෂා කරනවා. මේ සමග පොලි අනුපාතයද ක්‍රමානුකූල මධ්‍යස්ථ අගයකට ළඟාවනු ඇත අප හිතනවා. සර්වාර්ථික විශ්වාසය යළි ස්ථාපිත වූ පසු විදේශ මුදල් ප්‍රවාහන හරහා විදේශ විනිමය සංචිත නැවත වැඩි කර ගැනීමෙන් පසු විනිමය අනුපාතය මත වන අහිතකර පීඩනයද අඩුවෙන ඇතැයි අපේක්ෂා කරනවා. ආර්ථික වර්ධනය වැඩි කර ගැනීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මාලා ක්‍රියාවට නැගීම සමග මැදිකාලීන ආර්ථික වර්ධනය 5%ක් දක්වා ළඟාවනු ඇතැයි අපේක්ෂා කරනවා. ඉන් අනතුරුව තවදුරටත් ඉහළ මට්ටමක් 7%, 8% වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා. එහෙනම් මේ සියල්ලෙමෙන්ම අපි ප්‍රකාශ කරලා තියෙන අලුත් ආර්ථිකයත් ඒකට අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලත් එතන අපි සඳහන් කරලා තියෙනවා. So we are given a new the framework of the new economy plus the targets which the country has to achieve. මේ ඉලක්ක සාර්ථක කරගත්තොත් අපි ඔක්කොම සාර්ථක වෙනවා. එහෙනම් මේ ඉලක්ක ගැන අපි කතා කරමු, වාද කරමු, විවාද කරමු, එකඟ වෙලා ඒ ගැන සභාවක් හැටියට වැඩ කටයුතු කරමු. විදේශ වෙළඳාම හා ආයෝජන සම්බන්ධ නියෝජිත ආයතනය රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශ විනිමය හිඟකට ශ්‍රී ලංකාව මුහුණ දෙන සිටි බැවින් විදේශ විනිමය ගලා එම සමාලෝචනය කළ යුතුය. අපි අද ගත්තොත් අපේ ආයෝජන මණ්ඩලය, අපේ අපනයන සංවර්ධන මණ්ඩලය මේ හැම එකක්ම හරියට ක්‍රියාත්මක කරා නම් අද මේ රටේ ආයෝජන ගැන ප්‍රශ්නයක් නැහැ. ඒක සාර්ථක වෙලා නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ මේ ආයතන දෙකයි ස්ලෙසික් ආයතන එකතු කරලා එක නියෝජිත ආයතනයක් ඇති කරගන්න මේ වැඩ කටයුතු කරගෙන යන්න. ඒ වගේම ඒ සඳහා මම රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. ඊළඟට නව ආර්ථික කලාප ඇති කරන්න ඉන්නේ. විදේශ ආයෝජන ආකර්ෂණයකට ගැනීම සඳහා බස්නාහිර පළාත, වයඹ පළාත, හම්බන්තොට සහ තිරුකුණාමලයේ ආශ්‍රිත නව ආර්ථික කලාපයන් ඇති කිරීමට යෝජනා කරනවා. සාමාන්‍යයෙන් මේ ආර්ථික කලාපයක් අඩු වශයෙන්වත් අක්කර 1000ක්. ඒ නිෂ්පාදනයේ පමණ නෙමෙයි සංචාරය නැත්තම් කෘෂිකාර්මයක් මේකට එකතු වෙනවා. හම්බන්තොට දියුණුව නිසායි බලාපොරොත්තු වෙන්නේ එක ආර්ථික කලාපයන් තුනක්වත් මේ ප්‍රදේශයේ ඇති කරගන්න අවස්ථාව ලැබේ කියලා. ඒ අනුව ආයෝජනට හිතකර ලෙස අවශ්‍ය අටතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගන්නු ලැබෙනවා. දැනට විවිධ රාජ්‍ය ආයතනයන් යටතේ ක්‍රියාත්මක වන ආයෝජන කර්මාන්ත කලාපයන්ද මේ නව ආර්ථික කලාප වැඩසටහන් යටතේ පැමිණෙනු ඇති අතර ඒ සඳහා නව නීතියක් කඩිනමින් බලාත්මක කරනවා. මීට අමතරව බදු සහන මත පදනම්ව විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට දැනට පවතින ක්‍රමවේදය සඳහා විකල්ප යාන්ත්‍රෙන්ද විමසා බැලිය යුතුයි. මේ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරනවා. අපි වෙන ජාතික ඵලදායි කොමිෂන් සභාවක් ඇති කරනවා. දැනට තියෙන්නේ විශේෂයෙන්ම ලේකම් කාර්යාලය. ඒ ලේකම් කාර්යාලය ඇතුළත් කරගෙන ඒ කොමිෂම හදන්න රුපියල් මිලියන 100ක් අපි වෙන් කරනවා. ගෝලීය වෙළඳපොලේ ප්‍රවේශයන් වැඩි දියුණු කිරීම, ශ්‍රී ලංකාවේ දේශීය සැපයුම් ධාරිතා වර්ධනය කරන අතරම වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. වර්තමානයේදී ගෝලීය වෙළඳාම මෙහෙයුම් ලබන්නේ ආසියාන් වැනි කලාපීය සහ ගෝලීය නිෂ්පාදන ජාලයන් මගින් වන අතර ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජාලයෙන් සමග මේ වනතෙක් සම්බන්ධ වී නොමැත. එබැවින් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් අවධානය යොමු කරන්නේ නවෝත්පාදනය කාර්යක්ෂමතාවය හා ගුණාත්මකභාවය තුළින් ගෝලීය වෙළඳපොළ තුළ තරඟ කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ඉහළ නැගීම පිළිබඳයි. මේ අරමුණින් ඉන්දියාව හා චීනය වැනි ප්‍රධාන වෙළඳපොළවන් සමග සම්බන්ධ වීමේ උත්සාහයන් ශ්‍රී ලංකාව යළිත් ආරම්භ කර තියෙනවා. එනම තායිලන්තය සමග ශ්‍රී ලංකාව සිය වෙළඳපොළ සාකච්ඡා නැවත ආරම්භ කරන ඇති අතර සිංගප්පූර සමග එළග ඇති නිදහස් වෙළඳ ගිවිසුම සමග කලාපීය විස්තරීය ආර්ථික හවුල්කාරීත්ව රීජන කොම්ප්‍රිහෙන්සිව් ඉකොනොමික් පාර්ට්නර්ෂිප් වැනි ඉතා වැදගත් කලාපීය වෙළඳ සම්බන්ධතා ඇතිකර ගැනීමට මූලික පියවර තබන ඇත. සියලු ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් පිටුවෙන්ද යෝජනා කරනවා. මේ මුල් අවස්ථාවේදී මං අනික්වා කෙටියෙන් කියන්නම්, කාලේ මිදුම් කරගන්න. සැපයුම් සේවා ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන, සැපයුම් සේවා ආශ්‍රිත යටිතල පහසුකම් කාර්ය සාධනය අපනයනකරුවන්, ආනයනකරුවන් සහ ආයෝජකයන් සඳහා පවතින තවත් බාධකයක්. එබැවින් ශ්‍රී ලංකාවේ සැපයුම් සේවායින් කාර්ය සාධනය ලෝකයේ පළමුවන රටවල් 70 අතර පවතින පරිදි වැඩි දියුණු කිරීම ඉලක්ක කරගනිමින් 2023 සිට 2027 කාලය දක්වා තුන් අරුදු සැපයුම් සේවා සංවර්ධන වැඩසටහන ලොජිස්ටික් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් හඳුන්වා දීමට මම යෝජනා කරනවා. ආයෝජනයේ හිතකර පරිසරයක් 10 ව්‍යාපාර හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා දැන්ට ඇති ක්‍රමවේද සරලව කාර්යක්ෂම කිරීම අවශ්‍ය වෙනවා. ඒ අනුව යහපත් ව්‍යාපාර පරිසරයක් නිර්මාණය කිරීමට හැකි වෙන පරිදි පිළිවෙය ක්‍රියා පටිපාටියා කාලය අවම කිරීමට සහ විනිවිද භාවය ඉහළ නැංවීමට ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වෙනවා. එබැවින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණය හඳුනා දීම සඳහා ආයෝජන ප්‍රාදින අමාත්‍යාංශ වෙත රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. නව කම්කරු ප්‍රතිපත්තිය ඵලදායී ආර්ථික ක්‍රියාකාරීකම් කාර්යක්ෂම ලෙස සිදු කිරීමට හැකිවන පරිදි සේවක සේවකයන් දෙපාර්ශ්වයේම ආරක්ෂා වන ආකාරයෙන් ප්‍රතිසංස්කරණ කම්කරු ශාස්ත්‍රයේ තුලින් කලකින් සිදු වී නොමැත. තරඟකාරී අපනයන්හි අපනයගේ මූලික ආර්ථිකයක් තුළ සේවක සේවා දෙපාර්ශ්වයේම රටේ ප්‍රගතිය නංවාලීම වෙනුවෙන් ඵලදායී ලෙස සහභාගී විය යුතුය. ව්‍යවසායකයන් හැකියා හා ව්‍යාපාර සංවර්ධනයට බාධා වන ආකාරයට කම්කරු නීති ප්‍රතිපත්තිය ආයතනික වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවිය යුතුය. සමස්ත පරිසරයේම පුද්ගලිකුගේ කුසලතාවයන් ප්‍රයෝජනට ගන්නා ආකාරයට සකස් විය යුතු අතර ව්‍යවසායකයන් විසින් අවදානම් දැරීමද නිසි ආකාරයෙන් ඇගයීමට ලක්විය යුතුය. මේ රට කම්කරු නීති යල්පැන ගිය හා එකිනෙක අතර සම්බන්ධතාවයක් නොමැති ඒවා වන බැවින් ආර්ථිකයට සේවක දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි නව යවත්කාලීන කළ තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට මම යෝජනා කරනවා. ඒ නීතිය සකස් කරන්න හැම පාර්ශ්වයක්ම ආම්පුතුත් වෘත්තීය සමිති සියල්ලම සහභාගී වෙන්න තියෙන ඊට අමතරව තියෙන අද මේ අලුත් කණ්ඩායමක් ඉන්ඩිපෙන්ඩන්ට් කොන්ට්‍රැක්ටර්ස් සබ් කොන්ට්‍රැක්ටර්ස් එයාත් අපි මේකට ඇතුල් කරගත යුතුයි. කෘෂි අපනයනය සඳහා ඉඩම් අපි විශේෂයෙන්ම කෘෂිකර්මයේ නවීකරණයක් ඇති කරන්නේ. එබැවින් භාවිතා නොකරන ඵලදායි ලෙස යොදා නොගන්නා විශාල ඉඩම් කුට්ටි දිගකාලික වදු පදන මත අපනයන භෝග වගා කිරීමට ලබා දීමට අපේක්ෂා කරනවා. තවද යෝජිත කෘෂිකාර්මික ඉඩම් බදු දීමේදී වැඩසටහනට පහසුකම් සැලසීම සඳහා නව නීතියක් මෙම සභාවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම අපනයන කෘෂික නවීන අපනයන කෘෂි කර්මාන්තයේ ගෙනියන ඒ ඉඩම් වලට අපි යම්කිසි ආරක්ෂාවක් දෙන ඉඩම් හිමියන්ට ඒක අපි ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. දැන් රජයේ ඉඩම් බැහැර කිරීම ඒ නිසා අපි ආණ්ඩුවට අමතර ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව ශ්‍රී ලංකා මහවැලි අධිකාරී වගේ ආයතන කීපයකින් කරනවා. ඒ වෙනුවට රජයේ ඉඩම් බැහැර කිරීම රජයේ සියලු ඉඩම් බැහැර කිරීම අදාළ මූලික කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් පමණක් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ඉදිරි වසර තුළ සකස් කරනවා. ඩිජිටල් තාක්ෂණයේ අපිට ආර්ථිකයේ විශාල දියුණුවක් ඇති කරන්න පුළුවන්. මේ කාලේ ඇති වුණේ ව්‍යාප්ත කිරීම ගැන මම සෑහීමකටපත් වෙන්නේ නැහැ. එබැවින් ඩිජිටල් තාක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති නීති ආයතනික සහයෝගතාවය පහසුකම් ආදී ඇතුළත් වන පරිදි ඩිජිටල් තාක්ෂණ කර්මාන්තයේ ඉදිරි දියුණුව පිළිබඳ විමර්ශනය කර අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීම සඳහා ශාස්ත්‍රීය ප්‍රවීණයන්ගේ හා අදාළ නිලධාරීන්ගෙන් සැදුම්ලක් කොමිටියක් පත් කරනවා. මම හිතන්නේ ඉත්ත ආයතනයේ දැන් වැඩ කටයුතු අවසන් වෙලා තියෙන්නේ. ඒ ආයතනයේ වෙනුවට අලුත් ක්‍රමවේදයක් අපිට වුවමනයි. ඒ නිසායි ආයතනය අහෝසි කරන්නට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ජාතික සංවර්ධනයේ ඵලදායී ලෙස යොදා ගැනීම ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ජාතික සංවර්ධනය දායක කර ගැනීමට ඉතා අඩු මට්ටකින් පවතින බව නිරීක්ෂණය කළා. එබැවින් හඳුනාගත් ඛනිජ සම්පත් ජාතික සංවර්ධනයේ ඵලදායී ලෙස යොදා ගැනීම හැකි ආකාරයේ පිළිබඳ සුදුසු ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ පරිසර අමාත්‍යාංශයේ භූවිද්‍යා පතල් කාර්යාංශයේ රාජ්‍ය පෞද්ගලික කවුල්කාරීත්වය සඳහා වන ජාතික ආයතනයේ හා ඒ සම්බන්ධිත ආයතන ඇතුළත් කමිටියක් පත් කිරීමට යෝජනා කරනවා. එම කමිටියේ වාර්තා මාස 3ක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු වෙනවා. කුරුඳු කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක් කුරුඳු නිෂ්පාදන අපනයන සම්ප්‍රදායික ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බැවින් එම ශාස්ත්‍රීය අභිවෘද්ධිය සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුය. ශ්‍රී ලංකාවේ කුරුඳු නිෂ්පාදනයේ ගෝලීය සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩනගාගෙන ඇති බැවින් කුරුඳු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන අපනයන තවදුරටත් දිරිගැන්විය යුතුය. එබැවින් කුරුඳු කාර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් කුරුඳු වගාව වැඩි වශයෙන් ව්‍යාප්තව සිටින කරන්දෙනිය ප්‍රදේශයේ පිහිටීමට යෝජනා කරන රුපියල් මිලියන 200ක් ඒ වෙනුවෙන් වෙන් කරනවා. මන්ත්‍රීතුමා කැමති වාගේ ව්‍යාප්ති වැඩසටහන ඇගැයීම සඳහා නව ක්‍රමවේද නිසි පරිදි හඳුනා ගැනීම හා ක්‍රමවත්ම ඇගැයීම ලක් කිරීම ක්‍රමවේදයක් නොමැති බව හේතුවෙන් පසුගිය කාලය තුළ බොහෝ ව්‍යාප්ති වැඩසටහන් වලින් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගත නොමැත. ඒ ප්‍රතිඵලයක් ලෙස එවැනි ව්‍යාකෘති වැඩසටහන් සඳහාගත් ලබාගත් ණය පියවීම සඳහා වෙනත් මූලාශ්‍රයෙන් රැස්කරන ලබන බදු ආදායම යොදා ගැනීමට රජයට සිදු වෙනවා. මේකයි අන්තිමට සිදු වෙන්නේ හුඟක් ව්‍යාකෘති පිළිබඳ. ඒ හේතුවෙන් රජය විසින් දැන් මුහුණ දෙන්න ලබන ණය කළමකාර ගැටලු ඇති කරමින් මේ ආර්ථිකයට දරාගත නොහැකි මට්ටමක ළඟා වී ඇත. ඒ අනුව රේකී ආයතන අමාත්‍යාංශය විසින් මූල්‍ය ආර්ථික හා තාක්ෂණික අංශ ඇතුළත් ශක්ෂිතා අධ්‍යයනය සිදු කිරීමෙන් අනතුරු ඉදිරියේදී සැලකිල්ලට ගත යුතු නව ව්‍යාකෘති වැඩසටහන් ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ යුතුය. ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් අදාළ වැඩසටහන් අධ්‍යයනය කිරීමෙන් පසුව නිර්දේශ සහිත ජාතික සංවර්ධන කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුය. රජයට නිර්දේශ කිරීමට ප්‍රථම ප්‍රතිපත්ති අඛණ්ඩතාවයේ ශක්ෂ්‍යතාවයේ අන්තර් අංශික අනුකූලතාවයේ ප්‍රමුඛතාව ආදී තහවුරු කිරීම සඳහා එම කමිටුව විසින් ව්‍යාකෘති වැඩසටහන් නැවත අධ්‍යයනය කළ යුතුය. රජය හා පෞද්ගලික අංශවල අදාළ විශේෂඥ දැනුම සහිත සාමාජිකයන්ගෙන් ජාතික සංවර්ධන කමිටුවේ සංයුක්තය සමන්විත වේ. ඒ පිළිබඳව මම අදාළ අධීක්ෂණ කොමිටියේ උපදෙසුත් බලාපොරොත්තු වෙනවා. සංචාරක කර්මාන්තය සමුදිය සංචාරක ව්‍යාපාරයේ දියුණු කරන්නට විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. අලුත් වැඩසටහන් කීපයක් සංචාරක ඇමතුමා ඉදිරිපත් කරයි. ඒකෙන් විශේෂයෙන්ම අපි මේ අංශයට අවධානය යොමු කළා තියෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 50ක් මේ එන අවුරුද්දට වෙන් කළා තියෙනවා. තව එකක් මට තියෙනවා ඉතින්. ඒක කියන්න ඕනේ අපේ ඇමතුමා කිව්වේ නිසා. ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්තය සඳහා වන්න ගමනාගමන ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීම සඳහා ජලය මත ලිස්සා යාම වයිට් වෝටර් රාෆ්ටිං වැනි රසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට මා යෝජනා කරනවා. මේක මම හිතන්නේ කෑගල්ල රුවන්වැල්ල ප්‍රදේශයේ විශාල ආදායම් මාර්ගයක් බවට පත් වෙලා තියෙන්නේ. සාමාන්‍ය අධ්‍යාපනයේ පාසල් වලට අන්තර්ජාලය පහසුකම් ලබා දීම පළමුවෙන්ම පාසල් 1000ක් අපි වෙන් කරගෙන යනවා. හැමතිතුමා ඒ ගැන වාර්තා කළා. ග්‍රාමීය පාසල් වල පහසුකම් වැඩි දියුණු කරන්නට විශේෂයෙන් අපිට ඕන එක සනීප ආරක්ෂා පහසුකම් වැඩ කටයුතු කරන්න පළාත් පාලන පළාත් පාසල් 139ක ජාතික පාසල් 23ක් දැන්ට අපි වෙන් කරගෙන යනවා. එකට මිලියන 200ක් වෙන් කරලා තියෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලට කුසලතා පදනම මත ඇතුළත් කර ගැනීම වැඩි කිරීම. දැනට කලා විෂය ධාරාවේ කුසලතා පදනම පමණයි තියෙන්නේ. අනික් විෂය ධාරා ලෙස විශේෂයෙන්ම 20, 23, 24 වර්ෂයේ ඉඳන් ක්‍රමානුකූලව 50%කට වැඩි කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියා කරගෙන යනවා. මම හිතන්නේ දැන් පහසුකම් ඇති පාසල් 1000කට වඩා තියෙනවා ජාතික මට්ටමේ අනික් මට්ටමේ. වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ නිසාද කොළඹට සීමා වෙලා තියෙන්නේ. පේරාදෙණිය, රුහුණ හා යාපන විශ්වවිද්‍යාලවලත් පශ්චාත් උපාධි ආරම්භ කරන්න කියලා අපි බිලියන රුපියල් මිලියන 60ක් වෙන් කළා තියෙනවා. ඊට පස්සෙ අනික් විශ්වවිද්‍යාල ගැන අපිට සලකලා බලන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ අපේ වෛද්‍යවරුන්ට දේශීය වශයෙන් විශාල මුදලක් වැය කරන්න නැතුව මේ උපාධි ලබා ගන්නට පුළුවන්. විශ්වවිද්‍යාල උපාධි සඳහා තත්ත්ව සහතිකා ප්‍රතිදන මණ්ඩලයක් ඇති කරන්නට යනවා. ඒක වුමනයි අපේ විශ්වවිද්‍යාල අපි විවෘත කරනවා නම් ලෝකයේ සමග තරඟ කරන්න. උසස් පෙළ තමතුන්ට සහ උපාධිධාරීන්ට විදේශ ශිෂ්‍යත්වය. ශ්‍රී ලංකාව නිදහස ලැබීමේ වසර 75ක් ගතවීම සනිටුහන් කරමින් 2022 වසරේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නා සිසුන් 75 දෙනෙකු සඳහා ඔවුන් විසින් තෝරා ගන්න ලබන විෂය ශාස්ත්‍රයේ පදනම්ව විදේශ විශ්වවිද්‍යාලයෙන් උපාධි හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව 75ක් ලබා දීමට මම යෝජනා කරනවා. ඒ අනුව අදාළ විදේශ විශ්වවිද්‍යාල තෝරා ගැනීම ඔවුන් සමග අවබෝධ ගිවිසුම් වලට එළඹීම සිසුන් තෝරා ගැනීම තෝරාගත් සිසුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම ආදී කරුණු පිළිබඳ සැලකිලි යොමු කරමින් සුදුසු වැඩසටහනක් සකස් කළ යුතුයි. මේ සඳහා අවශ්‍ය අරමුදල් ජනාධිපති අරමුදෙන් වෙන් කිරීමට මම යෝජනා කරනවා. මෙයට අමතරව තෝරාගත් උපාධි පාඨමාලා වලින් විශිෂ්ට ලෙස උපාධිය සමත් වෙන රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන් 75 දෙනෙකු සඳහා පිළිගත් විදේශ විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා අවස්ථා සලසා දීමට යෝජනා කරනවා. මේ සඳහා අවශ්‍ය මූල්‍ය සහාය පෞද්ගලික අංශයෙන් විදේශ ආධාර හා ආණ්ඩුවේ අංශයෙන් ලබා ගැනීමට කටයුතු කරනවා. මෙම වැඩසටහන යටතේ තෝරා ගන්නා තරුණ තරුණියන්ට පශ්චාත් උපාධිය අවසන් කිරීමෙන් පසු රටේ සංවර්ධනය සඳහා දායක විය යුතු වෙනවා. නව වෛද්‍ය පීඨයක් දැනට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල 11ක වෛද්‍ය පීඨ පවත්වාගෙන අතර එම පීඨ සඳහා 2020 අධ්‍යයන වර්ෂය සඳහා වෛද්‍ය ශිෂ්‍යන් 2001ක් ඇතුළු කරගෙන ගැනීමට කටයුතු කර තිබෙනවා. මේ සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීම සඳහා වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ යටතේද වෛද්‍ය පීඨයක් අලුතෙන් ආරම්භ කිරීමට මම යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීම සඳහා වෙන් වූ ආයතනය. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ හැදෑරීමට හා පරිශීලනය කිරීමට පහසුකම් සැලසීම සඳහා වන ආයතනයක් පීඨයට යෝජනා කරනවා. ඒ අනුව ඒ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කරනවා. මම හිතන්නේ අයිත එක ප්‍රශ්නයක් තමයි ලංකාවේ ඉතිහාසය අමතක කිරීම. ඒ ගැන බොහෝ දෙනෙක් අද දන්නේ නැහැ. මේ දැනුවත් කරන්න පරිශීලන කරන්න අපේ 75 වෙනි නිදහස් උත්සවයේදී මේ ආයතනය ආරම්භ කරනවා. රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණය වර්තමානයේ වන විට විවිධ රාජ්‍ය අතුන රාජ්‍ය සේවකයන් 14,50,000කට ආසන්න පිරිසක් සේවය කරන. එම නිසා රාජ්‍ය ආදායමේ වැඩි කොටසක් ඔවුන්ගේ වැටුම් හා වේතන වෙනුවෙන් වැය කළ යුතු වෙනවා. එබැවින් සංවර්ධන කාර්යයන් ඇතුළු අනෙක් පොදු කාර්යයන් වෙනුවෙන් සම්පත් වෙන් කිරීම අභියෝගයක් වී තිබෙනවා. එම නිසා වත්මන් අවශ්‍යතාවයට අනුකූල රාජ්‍ය සේවයේ සියලු අංශ සමාලෝචනය කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතුළු නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමන් සභාවක් පත් කිරීමට යෝජනා කරනවා. පෙරේද මං හිතන්නේ අපේ ඩලස් අලාපෙරුව මන්ත්‍රීමා යෝජනා කළා තිබුණා ජීරෝ බජටින්. ඒක හොඳ යෝජනාවක්. අපි ඔක්කොම පිළි අරගෙන ඒක ක්‍රියා කරමු. ඒ වගේම ආදායම වැඩි වෙනකොට වියදම් වැඩි කරන්න එපා කිව්වා. ඒ ගැනත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් අනික් රටවල් සහසදී ශ්‍රී ලංකාවේ බදු මගින් ලැබෙන රාජ ආදායම ඉතා අඩු වගයක් ගන්නා බැවින් සෞඛ්‍ය අධ්‍යාපනය හා අනිකුත් වැදගත් ශාස්ත්‍ර වෙත සම්පත් වෙන් කිරීම දුෂ්කර වී ඇත. ඒ අනුව ඉදිරි වසර කීපය තුළ රාජ්‍ය ආදායම ක්‍රමිකව වර්ධනය කර ගැනීම සඳහා පියවර ගත යුතු ඇත. ඒ අනුව බදු විහිවේ ආයතන ක්‍රමවේදයන් යනාදී ක්‍රියාකාරීත්ව සම්බන්ධීකරණය සහ බදු සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ කිරීම සඳහා බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට මම යෝජනා කරමි. මෙම කොමිෂන් සභාව රාජ්‍ය ආදායම් කළමනාකරණය සඳහා මධ්‍යගත ආයතන පිහිටීමේ අවශ්‍යතාවයද අධ්‍යයනය කර ඇති. Revenue, we are looking at the appointment of a revenue authority and this commission will report on it, Honorable Speaker. විද්‍යුත් ක්‍රමවේද මගින් ගෙවීම් කිරීමේ ප්‍රවර්ධනය අංක 29 ඉතුරු ටිකත් දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටවීම අප විසින් ඩිජිටල් ආර්ථික සංවර්ධන කරනුවේ ඩිජිටල් ආර්ථිකයේ අයිතිකර බලපෑමේ අපගේ පුරවැසියන්ගේ පෞද්ගලික ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික දත්ත සැකසීම් නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් පවතී. 2022 අංක 9 දාන පෞද්ගලික දත්ත ආරක්ෂක පනත ක්‍රියාත්මක කිරීමට රජයේ වැඳී සිටි අතර 2023 වසරේදී දත්ත ආරක්ෂණ අධිකාරිය පිහිටීමට අවශ්‍ය පියවර ගන්නවා. පුද්ගලික දත්වල නිසි පාලනය තහවුරු කිරීම වෙනුවෙන් නව නියාමන අධිකාරිය ස්වාධීන වනු ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා සුරුකුම්පත්තා විනිමය කොමිසම, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිස හා අදාළ ආංශික නියාමනයන් සමග ඒකාබද්ධව කටයුතු කරනවා. පෞද්ගලික අංශයේ සේවකයන්ට රක්ෂණ ආවරණයක්. පෞද්ගලික අංශයේ රැකියාවෙන් නිරත වෙයි විවිධ හේතුන් මත රැකියා අහිමිවන පුද්ගලයන් සංඛ්‍යාව විශාල ලෙස වැඩිවන නැඹුරුවක් දක්වන්නට ලැබේ. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයත් සමග මෙය ඉතා සංකීර්ණ සමාජ ගැටලුවකට යොමු වී ඇති බැවින් රැකියාව අහිමි නැවත රැකියාවකට යොමු වනතේ කාලය සඳහා උපරිම වශයෙන් මාස 3කට සීමා වන පරිදි මාසික දීමනාවක් ලබා දීමට හැකිවන ආකාරයට රක්ෂණ ආවරණයක් ලබා දීමට හා ඒ වෙනුවෙන් රක්ෂණ අරමුදලක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. එනම රජයේ සේවකයන් සඳහා ලබා දෙන අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදය තුළින් විශාල පිරිසකට සහනයක් සැලසෙන අතර පෞද්ගලික අංශයේ සේවකයන් හටද මෙවැනි සෞඛ්‍ය රක්ෂණයක් ලබා දීමට යෝජනා කරනවා. පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා සේවා යෝජකයන් වෙනුවෙන් සේවක භාරකාර අරමුදල වෙත දායකත්වය ලබා දී එබැවින් සේවක භාරකාර අරමුදල යම් සහනයක් සැලසීම යුතුකමක් හා වගකීමක් වනු ඇත. ඒ අනුව සේවක භාරකාර අරමුදල අරමුදලින් යෝජිත සෞඛ්‍ය හා රක්ෂණ ආවරණය සඳහා කිසියම් මුදලක් වෙන් කිරීමට යෝග්‍ය වනු ඇත. ඒ අනුව සේවක භාරකාර අරමුදල යටතේ මෙම නව ක්‍රම දෙකද ඇතුළත් වන පරිදි සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා. ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ මාර්ගගත විද්‍යුත් පද්ධතියක් ඒ මං හිතන්නේ දීර්ඝ වශයෙන් කියවන්ට උමනත් 32 ඇතුළත් වෙලා තියෙනවා. මිරිදිය දීවර කර්මාන්තය දියුණු කරන එක 33 ඇතුළත් වෙලා තියෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 100ක් අපි වෙන් කළා තියෙනවා. බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අද අපි මුහුණ දෙන බොහොමයක් අභියෝගවලට හේතුව රජයේ ආදායම අඩු වීම නිසා රාජ්‍ය ආදායම් වැඩි කිරීම අවශ්‍ය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම අවශ්‍ය වන්නේ නැහැ. 2021 වසරේදී ආදායම දළ දේශීය නිෂ්පාදනයේ 8.3% දක්වා විශාල ලෙස අඩු වී තිබෙන අතර එය ලෝකයේ අඩුම අගයන්ගෙන් එකක් වෙනවා. 2019 වසරේදී අගභාගයේදී හඳුන්වා දුන් බදු කපා හැරීම නිවැරදි කරමින් මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා රජය විසින් අවස්ථා 3කදී බදු ක්‍රියාමාර්ග ඉදිරිපත් කළා. එනම් 2022 වසරේ මැයි 30 දින 2022 වසරේ අගෝස්තු මාස ඉදිරිපත් කළ අතුරු අයවැය සහ 2022 වසරේ ඔක්තෝබර් මාස ඉදිරිපත් කළ දේශීය ආදායම් පනත් කෙටුම්පතයි. බදු ප්‍රතිපත්ති අඩු රුහුණුකම් නිවැරදි කරමින් බදු සහන තාර්කිකීකරණය කිරීම සිදු කරන අතර ප්‍රධාන වශයෙන් ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු සඳහා සිදු කළ වෙනස්කම් බදු යෝජනා තුල ප්‍රධාන වශයෙන් ඇතුළත් වෙනවා. මෙම බදු ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීම මගින් 2023 වසරේට අයි නොබ්බට ආදායම ඉහළ නැගීමට උදව් වෙනවා. මෙන්ම අනාගතයේදී වියදම් ආවරණය කර ගැනීමට පිරියාවේ අධික මුදල් මූලාතනය කිරීමෙන් ඉවත් වීමට හැකි වෙනවා. එසේම බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමග රාජ්‍ය වියදමෙහි කාර්යක්ෂම ඉහළ නැංවීම සහ දූෂණයට එරෙහිව සටන් වැදීමට රජය කැප වී සිටිනවා. විදුලිය ප්‍රවාහනය ඉන්ධනය ඇතුළු විවිධ අංශ සඳහා ලබා දී ඇති එකතු කළ අගය මත බදු නිදහස් කිරීම හේතුවෙන් අහිමිවන ආදායම දළ දේශීය නිෂ්පාදනයේ 1%කට වඩා වැඩි බව දළ ඇස්තමේන්තු මගින් පෙන්නුම් කරනවා. එබැවින් සමාලෝචනය කිරීමෙන් පසු ඇතැම් බදු නිදහස් කිරීම ඉවත් කිරීමට යෝජනා කරන ඇතුම් බදු නිදහස් කිරීම ඉවත් කිරීමට අවශ්‍ය එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන 2023 වසරේ අප්‍රේල් මාස 1 දින සිට ක්‍රියාත්මක කරනවා. ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් විසින් සේවකයන්ගෙන් උපයන විට ගෙවීමේ බද්ද නැතෝ තත්තිකාරම් ආදායම් බදු වක්කීම තවමත් ගෙවුණු ලබන බව පෙනී යනවා. මෙම කරුණ රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාදී මෙන්ම විගණකාධිපතිය විසින්ද ප්‍රශ්න කර තිබෙනවා. එබැවින් සාමික ගිවිසුම යටතේ පුද්ගලික පඩිනඩි ගෙව්වද එවැනි බදු රාජ්‍ය ව්‍යවසාය වියදමින් නොවිය යුතු බැවින් 2023 වසරේ ජනවාරි මාසයේ පළවෙනි දින සිට එම ගෙවීම අත්විඳීමට මා යෝජනා කරනවා. බීඩි මතවත්ද බීඩි කර්මාන්ත විධිමත් කිරීම බීඩි භාවිතයෙන් වැළැක්වීමට ජනතාව පෙළවීම සඳහා බීඩියක් මත රුපියල් 2ක බද්දක් පැනවීමට මම යෝජනා කරනවා. ඊට අමතරව සහතිකා බලපත්‍ර ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තුද වැඩි කරනු ලැබෙනවා. රේගු බදු නොවන බදු පැරාට ඇරිස් නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට ජාත්‍යන්ත වෙළඳාම සඳහා පවතින බාධක ඉවත් කිරීමට කෘෂිකර්මාන්තයද ඇතුළත්ව දේශීය කර්මාන්තය ව්‍යාකෘති සඳහා අවශ්‍ය දිරිගැන්වීම් හා පහසුකම් සැලසීම වෙනුවෙන් 2023 වසරේ ජනවාරි මාස පළවෙනි දින සිට ක්‍රියාත්මක පරිදි සෙස්බද්ධ අධීරය වශයෙන් වසර 3කින්ද වරාහ ගුවන්තුට්ටු සංවර්ධන බද්ධ අධීරය වශයෙන් වසර 5කින්ද මුළුමනින්ම ඉවත් කිරීමට යෝජනා කරනවා. ඒ අනුව 2023 වසරේ ජනවාරි මාසයේ පළවෙනි දින සිට ක්‍රියාත්මකව පදි යෝජිත බඩු ඉවත් කිරීම අධීරය වශයෙන් ගැළපීම සඳහා දැනට අය කරනු ලබන තීරු බදු අනුපාතය වන 0.10, 0.15 යන බදු අනුපාතය 0.15 සහ 0.20 ලෙස සංශෝධනය කරනවා. මෙයට සමගාමී අවශ්‍ය වෙළඳ ගැළපීම වැඩසටහනද හඳුන්වා ගැනීමට කටයුතු සිදු කරනවා. කෙසේ වුවද කෘෂිකර්ම පදනම්ව අගේ එකතු කර සිදු කරන ලබන කර්මාන්ත මත සෙස් වදු වලට බාධාවක් නොවන පරිදි යෝජිත වදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ඇත. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලියේදී වදු නොවන ආදායම් ඉහළ නැංවීමද වැදගත් වේ. එබැවින් විවිධ ගාස්තු 2023 ජනවාරි පළවෙනි දින සිට 20%කින් ඉහළ නැංවීමට මම යෝජනා කරනවා. එහෙත් 2020-2021 සහ 2021 වසරවලදී දැනටමත් ඉහළ නැංවා ඇති විවිධ ගාස්තු මෙම යෝජනා මගින් සංශෝධනය කෙරෙන්නේ නැහැ. ඒ ආකාරයට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් මගින් පනවන විදේශ ගමන් බලපත්‍ර ගාස්තු වීසා ගාස්තු හා අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කරනවා. රාජ්‍ය ආයතනයේ අයකරන හා එකතු කරන පුරස්කාර කුලී හා අනෙකුත් බදු නොවන ආදායම් සම්බන්ධයෙන් පරීක්ෂා කර මහා භාණ්ඩාගාරයට නිර්දේශ ලබා දීම සඳහා කමිටියක් පත්කිරීමටම යෝජනා කරනවා. රැස්කළ ආදායම් ඒකාබද්ධ අරමුදලට ප්‍රේෂණය කිරීමේ ප්‍රමාද හේතුවෙන් දැරීමට සැලකිය යුතු මූල්‍ය පිරිවැය අඩුකර ගැනීම සඳහා 2023 වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක පරිදි දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශ විසින් එකතු කරන ආදායම් සහ ලැබීම දෛනිකව ඍජුවම මහා භාණ්ඩාගාරයට මාරු කිරීමට යෝජනා කරන මේ සම්බන්ධයෙන් යථා කාලයේ උපදෙස් නිකුත් කිරීමට අවශ්‍ය පිළිවෙල මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබේ. රුල් බදන බදු පදනව නිසි අනුකූලතාවය හා දැඩි ලෙස බලාත්මක කිරීම හරහා බදු පරිපාලනය ක්‍රියාමාර්ග සමග මෑතකදී ප්‍රකාශ පත් කරනු ලැබූ බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග එකිනෙක බැඳී පැවතිය යුතුව ඒ අනුව තාක්ෂණයේ රෙගුලාසි ක්‍රියාවලියන් වැඩි දියුණු කිරීම හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා රේගුවේ හා සුරාබත් දෙපාර්තමේන්තුවේ මානව සම්පත්වල සිදු කරන ආයෝජනය වැනි සංවර්ධනයන් මගින් බදු පරිපාලනය ක්‍රියාමාර්ග ශක්තිමත් කරනු ඇත. පළවෙනි පියවරක් වශයෙන් අවුරුදු 18කට වැඩි සෑම ආයකටම බදු ගොනුවක් විවෘත කිරීමේ අවශ්‍යතාවය හඳුන්වා දෙනු ලැබුවද ගොනු විවෘත කරන ලබන්නේ බොහෝ දෙනෙකු බදු නිදාස සීමාවෙන් පහළ සිටින ඇත. එම නිසා ඉහළ ආදායම් උපයන්නන් හඳුන්වා ගැනීම සඳහා සුවේශී වූ ක්‍රියාමාර්ගයක් හඳුනා දීම වැදගත් වන අතර ඔවුන් බදු ගෙවීම සඳහා යොමු කර ගත යුතුයි. මේ සම්බන්ධයෙන් බදු පරිපාලනය වැඩි දියුණු කිරීම සඳහා ඇමුණු 6 ඇති යෝජනා මා විසින් ඉදිරිපත් කරනු ලැබෙනවා. වියදම් ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා කැපවීම රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නිසි අයුරින් වියදම් කළමනාකරණය කිරීමේ වැදගත්කම් පිළිබඳව විග්‍රහ කිරීම අවශ්‍ය නොවේ. එම ආදායම් වැඩි කර ගැනීම ප්‍රයත්න සමගද එකිනෙක බැඳී පැවතිය යුතුයි. වියදම් නිසි ලෙස පරිපාලනය කිරීම සඳහා ඉන්ස්පෙක්ටර් ජෙනරල් වරයෙකු පත් කිරීම හා නව රාජ්‍ය මුදල් කළමනාකාර පනත හඳුන්වා දීම ඇතුළත් අතුරු අයවැය මගින් යෝජනා කීපයක් හඳුන්වා දී ඇති අතර නුදුරු අනාගතයේ ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඊට අමතරව රාජ්‍ය වේදම් දැඩි ලෙස පාලනය කිරීම තහවුරු කිරීම සඳහා ශක්‍රලේඛන උපදේශ ගණනාවක් දැනටම නිකුත් කර තිබෙනවා. ඒ වගේම අපි ජාතික මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කරනවා. ඒ පිළිබඳ රජයේ සංවර්ධන ව්‍යාපෘති ගැනත් නීති ක්‍රියාත්මක කිරීම ගැනත් ආදායම් එකතු කිරීම ගැනත් අපිට එතනින් පත්‍ය ලබා ගන්න පුළුවන්. සන්නද්ධ හමුදා සාමාජිකයන් සඳහා කලින් විශ්‍රාම ගැනීමට අවස්ථය ලබා දීම. විශේෂ කාණ්ඩ හැරුණුකොට සන්නද්ධ හමුදා සාමාජිකයන් සඳහා අවුරුදු 18ක සේවා කාලයකින් පසු විශ්‍රාම යාමට ඉඩ ප්‍රස්ථා ලබා දීමට මා යෝජනා කරනවා. පරදාය ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත වීමට හැකි වෙනසේ ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දීමට ක්‍රියාමාර්ගද ගන්න ලබන. මේක අනිවාර්ය කරන්නේ කැමති ඇති පුළුවන් ඉවත් වෙලා යන්න. රාජසේවකයන් විසින් මුහුදෙන් ලබන දුෂ්කර තත්ත්වය, ප්‍රහාණි වේදම් ඉහළ යාම, විදුලි බල හා ජල විදුලි බල ගාස්තු වැඩිවීම, අධික ආහාර උද්ධමනයේ හේතුවෙන් මාසික වැටුප් තුළ වියදම් කළමනාකාරය කර ගැනීමේදී රජයේ සේවකයන් හා විශ්‍රාමිකයන් ඉතා අසීරු තත්ත්වයකට පත්වී සිටින බව මා හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. තවද රජයේ නව වැඩපිළිවෙළ අනුව තවත් වසරක් පමණ ගතවනට ආර්ථිකය යහපත් අතට හැරි රජයේ ආදායම වැඩි වේ යයි අපේක්ෂා කරනවා. එමෙන්ම අප විසින් යෝජනා කරන රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ සහිතව ප්‍රශස්ත මට්ටමේ රාජ්‍ය සේවයක් ඇති කිරීමට හැකියාව ලැබෙන අතර ඒ අනුව 2023 වසර අගවන විට රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට සැලකිය යුතු සහනයක් ලබා දීමට කටයුතු කළ හැකි වෙතයි විශ්වාස කරනවා. ඒ වගේම පුද්ගලික අංශයේ ව්‍යාපාර දියුණු වෙලා තියෙන නිසා ඒ අයටත් ඒ වෙනකොට සහනයක් ලබා දෙන්නට අවස්ථාව ලැබෙනවා. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම පසුගිය මාස 6 තුළ කීප වතාවක් රාජ්‍ය මූල්‍ය වශයෙන් ඉතා වැදගත් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කඩිනම් අවශ්‍යතාවක් ඇතිවිය. අතුරු අය මගින් පොරොන්දු පරිදි රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ සුවිශේෂී කාර්යභාරය සඳහා මේ වන විට මුදල් අමාත්‍යාංශ වෙනම ඒකකයක් පිහිටා ඇත. ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ඒවා පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රථමයෙන් පියවර ගණනේ අතර එමගින් ලැබෙන ආදායම රටේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් රුපියල ශක්තිමත් කර ගැනීමටත් යොදා ගනු ඇත. පරිමාණිකුල පිරිමැසුම් ඇතුළු වාසි ළඟා කර ගැනීමේ අපේක්ෂාවෙන් රාජ්‍ය ව්‍යවසායන්ට උපාය මාර්ගික මැදිහත් වීම සිදු කරන ඇත. ඒ නිසා පසු අන්ත පෙරාන්ත තිරස් ඒකාබද්ධකරණය මගින් සමාන ස්වභාවයකින් යුත් ව්‍යාපාර පෙළ ගැස්වීමටද යෝජනා කරනවා. අපනයන ආදායමද වර්ධනය කිරීම සඳහා මැණික් සම්බන්ධ ශිල්පීන්ට වඩාත් ගුණාත්මක හා කාර්යාත්මක සේවාවන් සැපයීමට මැණික් හා ස්වර්ණාභරණ පරිශන හා පුහුණු ආයතන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සමග ඒකාබද්ධ කරනු ඇත. කර්මාන්තයේ පාශකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මැණික් වෙඳ මධ්‍යස්ථානයක් මැණික් කලාපයක් පිහිටුවීමේ හැකියාවද රජය විසින් සොයාගන්න ලැබෙනු ඇත. රජයේ තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්හි ශ්‍රේෂ්ඨ පත්‍ර ශක්තිමත් කිරීමේ එක් අරග අධීරයක් ලෙස චීන එක්සිම් බැංකුවෙන් රජය ලබා ගන්නා ලද සහ මීට පෙර ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ ගුවන් තොටුපළේ හා ගුවන් සේවා සමාගමේ ණය ලෙස වර්ගීකරණය තිබුණු ණය 2022 දෙසැම්බර් මාස අවසානයේ වන විට මධ්‍යම රජයේ ණය ලෙස හඳුනා ගනු ඇත. අපකර මත ලබා ගන්නා ලද ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාවේ විදේශ ණයද 2021 දෙසැම්බර් මාස අවසානයේ වෙන විට මධ්‍යම රජයේ ණය ලෙස හඳුනා ගනු ලැබේ. නව මූල්‍ය වත්කම් කළමනාකර සමාගම් පනත බැංකුවල හා මුල්‍ය ආයතන අක්‍රිය වත්කම් වෙන්කර වත්කම් කළමනාකාරයේ සමාගමකට පැවැරීමට හැකිවන නව මූල්‍ය වත්කම් කළමනාකාර සමාගම් පනතක් හඳුන්වා දීමට යෝජනා කරනවා. පියවාගත නොහැකි ණය අගතියට පත් වූ ආයතනයකින් පහසුවෙන් ඉවත් කිරීම මගින් මූල්‍ය ආයතනයේ නිරාකරණයට පත් කිරීමේ ක්‍රියාවලිය මේ මගින් ඉක්මනට කරනු ඇත. සුද්ධ මූල හා ණය නියාමන අධිකාරියක් ස්ථාපනය කරනවා. ඒ කියන්නේ 44 වෙනි ඡේදයේ තියෙනවා නීලහා හරිත මූල්‍යකරණ අවකාශය 45 වෙනි ඡේදයේ තියෙනවා සුභසාධක ප්‍රතිලාභී ප්‍රතිපත්තිය ගරු කථානායකතුමනි මා විසින් 2021 අංක 30 දාන විසර්ජන 50 සංශෝධනය සඳහා ඉදිරිපත් කළ අතුරු අයවැය කතාවේ 19 වෙනි පරිච්ඡේදය වෙත ඔබගේ අවධානය යොමු කරනවා 2002 අංක 24 දාන සුභසාධක ප්‍රතිලාභී පනත අනුව සුභසාධක ප්‍රතිලාභයේ මණ්ඩලය විසින් සමාජ ලේඛනයේ පිළියෙල කිරීමේ දැනටම ආරම්භ කර ඇත ඒ අනුව ප්‍රතිලාභී අයදුම්පත් පිළිබඳ කරුණු සිදු කරන අතර දත්ත පද්ධතියද සකසා ඇත. නිවැරදි බවට තහවුරු කළ හැකි සුදුසුකම් ලාභී නිර්ණායක මත පදනම්ව ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ නෛතික නියෝග 2022 ඔක්තෝබර් මාස 20 වෙනි දින වන විට අප විසින් ප්‍රකාශයට පත් කළා. ක්‍රියාවලියේ ඊළඟ අදියරේ ලෙස ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් තහවුරු කර ගැනීම සඳහා දැනටමත් ලියාපදිංචිවි සිටින අයදුම්කරුවන්ගේ නිවාස වෙත යාමටද නීති අනුව ඔවුන්ගේ ප්‍රකාශයක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව නව සුදුසුකම් ලැබීමේ නිර්ණායක යොදාගෙන ප්‍රතිලාභීන් තේරීම 2020 ජනවාරි මාසයේ සිට ආරම්භ වන අතර සුදුසුකම් සපුරානන්ගේ ලේඛනයේ ප්‍රකාශයට පත් කළේ 2002 අංක 24 දාන සුභසාධක ප්‍රතිලාභීන් පනත අනුව සමාජ ලේඛනය මත පදනම්ව සියලු සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රම සකස් කරනු ඇත. සුභසාධක ප්‍රතිලාභී මණ්ඩලය සියලු සුභසාධක ප්‍රතිලාභී ගෙවීම් සම්බන්ධීකරණය කරනු ඇත. මෙම සමාජ ලේඛන යටතේ ඉලෙක්ට්‍රොනික වශයෙන් ප්‍රතිලාභ ගෙවීම ආයම ලේඛන යටතේ ඇතුළත් කොට ඇති සියලු සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් සුදුසුකම් ලබන ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම වලට යැවීම සඳහා පහසුකම් සඳහන් ලැබේ. නව සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රම යටතේ 2020 වසරේ අප්‍රේල් මාසයේ වන විට ආරම්භ කිරීමට අපේක්ෂිතය. ඒ වනතුරු පවතින සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පවත්වාගෙන යනු ලැබේ. සමුදි වැඩිහිටි විවිධ හැකියා ඇති පුද්ගලයන් හා වකවඩු රෝගීන් දීමනාවල ප්‍රතිලාභීන්ට ගෙනලවන වැඩි කරලා දීමන අඛණ්ඩව ලබා දෙන එක 47 වෙනි ඡේදයේ සඳහන් වෙනවා. කුටුම්භ ව්‍යවසායකයන් ලෙස වැඩිහිටියන් ආබාධ්‍ය පුද්ගලයන් වැන්දමුවන් ශක්තිමත් කිරීම ඒ වගේම 48 වෙනි ඡේදයේ සඳහන් කරලා තියෙනවා 49 ළමා පෝෂණය වැඩි කිරීම පිළිබඳ ඒ වගේම සඳහන් කරලා තියෙනවා ඒ සඳහා අපි වෙනම මුදල් වෙන් කරලා තියෙනවා ඊළඟට පොල් වගාව ව්‍යාප්ත කිරීම 50 වෙනි ඡේදයේ සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්ම පොල් ඉඩම් කැබිලි කැඩීම අක්කරයකට සීමා කරන්නට යනවා. දැන් අක්කර 4 කරගෙන යන එක අක්කරයකට සීමා කරනවා. කෘෂි ව්‍යවසායක ගම්මාන 10ක් ස්ථාපනය කිරීම 51 වෙනි ඡේදයේ තියෙනවා. ත්‍රෛලෝක විජයපත්‍ර භෝග අපනයනය සඳහා නිෂ්පාදනය කිරීම. ත්‍රෛලෝක විජයපත්‍ර භෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීම සඳහා හැකියාව සොයා බැලිය යුතුයයි මම යෝජනා කරනවා. මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරනවා. පසු අස්වැන්න වගාහානි අඩු කිරීම හා ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීම 53 වෙනි චෝදය. ගං වතුර ආරක්ෂා පද්ධතිය වැඩි දියුණු කිරීම 54 වෙනි වගන්තය. ඒක මිලියන 500ක් වෙන් කරලා තියෙනවා. දියර කිරි නිෂ්පාදනය 55යි මිලියන 100ක් වැඩි කරලා තියෙනවා. දේශගුණය විනස්වීම් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ගෝලීය දේශීය දේශගුණික විප්‍යාරයාසවල බලපෑම් සැබෑමෙන්ම සංකීර්ණ වේ. දේශගුණික විප්‍යාරයාසවල බලපෑම් අවම කිරීමට උපකාර කරමින් මානව වර්ගයාගේ පොදු පැවැත්ම සඳහා වූ වැඩසටහනට ශ්‍රී ලංකාවද දායක විය යුතුයි. ඒ අනුව දේශගුණික විපර්යාසය අවම කිරීමේ ශේෂ්ත්‍රයේ දැනුම වැඩි දියුණු කිරීම, අධ්‍යක්ෂින් හුවමාරු කර ගැනීම, අධ්‍යාපනයේ පුහුණුව හැකියාවන් ගොඩනැගීම, වැඩසටහන් සංවර්ධනය කිරීම සඳහා දේශගුණික විපර්යාසය සඳහා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල පීඨම සැලසුම් කරන එක දැනට රුපියල් මිලියන 100ක් වෙන් කළා තියෙනවා. විශේෂයෙන්ම සංවර්ධනය සඳහා ග්‍රීන් හයිඩ්‍රජන් තාක්ෂණය යොදාගන්න ලංකාවට තියෙන ග්‍රීන් හයිඩ්‍රජන් නිෂ්පාදනය කිරීම හැකියාවක් තියෙනවා. ඒ තාක්ෂණය අපි ලබා ගන්න ඕනේ, අපේ ප්‍රමාණය හොයා ගන්න ඕනේ. ඒ සඳහා තමයි මූලික වශයෙන් මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නේ. 58 වන ගහනේ වැඩි කිරීම සඳහා ප්‍රජා සහභාගිත්වය, ඒකට අක්කර 50,000 ප්‍රමාණයක් 2027 වෙනකොට අවසන් කරන්න ඉන්නවා. ඊළඟට සුරාබදු දෙපාර්තමේන්තුවේ නව රසායනාගාරයක් මධ්‍යසාර නිෂ්පාදන ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම ප්‍රමිතීන් සකස් කිරීම සඳහා ආයතනයක් නොතිබෙනවා. එබැවින් අලුත් ආයතනයක් ආරම්භ කරන්නට රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. ඒ වගේම මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපනය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒකට ආදායම් බලපත්‍ර ලබා දී ගැනීමේ වාහනයකට රුපියල් 100කට නොඅඩු වාර්ෂික ගාස්තුවක් අයකල එක ආරම්භ කරන්න යන්නේ. ඒකට අයවැයෙන් වෙන අවුරුද්දේ මිලියන 100ක් වෙන් කරනවා. ප්‍රතිසංස්කරණ ඉදිකිරීම් විශේෂයෙන්ම මේ සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කරලා තියෙනවා. මේක ගරාගොඩ පාලම සඳහා වදුල්ල රජමාවතේ ඉතිරි වැඩ නිම කිරීමටත්, ගාලු දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ වැඩ අවසන් කරන්නටත් කෙන් කොටසක් වෙන් කරනවා. සූර්ය බලශක්තිය, විද්‍යුත් මෝටකාර් නිෂ්පාදනයේ පහසුකම්, පුනර්ජීවනයේ බලශක්තිය යොදා ගනිමින් විදුලි බලය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහාත්, එයට අදාළ සූර්ය පැනල දේශීය නිෂ්පාදනය කිරීමේ දිරිගැන්වීම සඳහාත් සූර්ය බලශක්ති ඉපදීම යොදා ගන්නා පැනල සංයෝජිත වර්ගීකරණය කේතාංක 800 8541 2010, ඒ වගේ හා ප්‍රතිවර්තන සංයෝජ්‍ය වර්ගීකරණ කේතාංක 8504 40 ආනයනය කිරීමේදී දැනට අයකරු ලබන වරාය, ගුවන්තොටුපළ සංවර්ධන බදු හා සමාජ ආරක්ෂණ බද්ද 2023 ජනවාරි 1 දින සිට ඉවත් කිරීමට යෝජනා කරමි. එසේම විද්‍යුත් මෝටකාර් එක්ලස් කිරීම මෙන්ම දේශීය වශයෙන් භාවිත ප්‍රචලිත කිරීම සඳහාත් අවශ්‍ය දිරිගැන්වීම සිදුකරනු ලැබේ. ඒ අනුව මෝටර් වාහන එක්ලස් කිරීමේ සිදුකරනු ලබන ආයතන 29 වශයෙන් 25% දේශීය ආගයේ එකතු කරන සායට අවශ්‍ය කොටස් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආයතන සඳහා පමණක් සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ. මෙහිදී දේශීය විද්‍යුත් මෝටර රථ උපාංග නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව සඳහා දේශීය ආගයේ එකතු කිරීම සහ දේශීය නිෂ්පාදිත විදුලි මෝටර රථ උපාංගන භාවිත කරන බව සහතික කිරීම සඳහා සියලුම ලියාපදිංචි විදුලි මෝටර රථ උපාංග නිෂ්පාදකයන් සහ අනුමත දේශීය විද්‍යුත් මෝටර රථ එක්ලස් කරන ආයතන සම්බන්ධ කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ පද්ධතිය ස්ථාපිත කිරීමට යෝජනා කරමි. ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල ලබා දෙන්නට ක්‍රියා කරන 63 තියෙන 64 තියෙන්නේ කෘෂි කර්මාන්තය තුළ තරුණියන් රඳා ගැනීමට කරන වැඩසටහන. එකට අපි රුපියල් මිලියන 120ක් වෙන් කළා තියෙනවා. තරුණ කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කළා තියෙනවා. ඒකට රුපියල් 150,000 යටත්ව තමයි ණය දෙන්න ක්‍රියාත්මක කරන්නේ. ඒ සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කළා තියෙනවා. විදේශ රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීම 66ක මිලියන 50ක් වෙන් කරලා තියෙනවා. පානීය ජල බෝතල් සඳහා ආරක්ෂිත මුද්‍රාවක් ටික ඒවා හඳුන්වා දෙන එක 67 තියෙනවා. රැඳවියන් සඳහා සනීප ආරක්ෂක පහසුකම් 68 තියෙන එකට මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. බදුල්ල කුරුණෑගල හා පොළොන්නරුව රෝහල් ශික්ෂණ රෝහල් ලෙස උසස් කිරීමට යෝජනා කරමි. එහෙනම් දැනට අපි අලුත් වෛද්‍ය පීඨයක් ආරම්භ කරනවා වෙල්ලස්ස විද්‍යාලේ. ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා කුරුණෑගලත් බදුල්ලෙත් ආරම්භ කරන්න. ඒ වගේම පස්සාත් උපාධි අංශ 3ක් ආරම්භ කරනවා මේ රටේ වෛද්‍ය ශාස්ත්‍රයේ වෙනුවෙන්. රජයේ රෝහල්වල ගෙවීම වාට්ටු ක්‍රමයක් ක්‍රියාත්මක නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. පළමු අධීරය ලෙස ජාතිකා මූලික රෝහල්වල මෙම ක්‍රමය ස්ථාපනය කරනවා. එක කාලයක රජයේ ගෙවීමේ වාට්ටු ක්‍රමය අඩපණ වුණා පුද්ගලික රෝහල් ආරම්භ කරපු නිසා. දැන් පුද්ගලික රෝහල්වල ගාස්තු වැඩි නිසා බොහෝ දෙනෙක් ආපහු රජයේ ගෙවීමේ ගාස්තු ආරම්භ කරන්න කියලා වාට්ටු ආරම්භ කරන්න කියලා යෝජනා කළා තියෙනවා. අයවැය යෝජනා අධීක්ෂණය කිරීම සඳහා අපි කාර්ය සාධක බලකායක් ඇති කළා තියෙනවා. මේ අයවැය යෝජනා ඔස්සේ රටේ ධනාත්මක වෙනසක් ඇති කරන ගමනට එක් වෙන ලෙසත් ඊට සහාය වෙන ලෙසත් මම ඔබ සැමෙන්ම ඉල්ලා සිටිනවා. අපි මේ යෝජනා පසුබිම් කරගනිමින් තව ආර්ථික පදනමක් නව ආර්ථික පදනමක් සකස් කරගනිමු. පොදු සම්මුතියකට පැමිණ ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කරගම්මු. ඊළඟ වසර 25 පුරා ඒ ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කරන සෑම වසර 5කට වරක් අපට අපේ ප්‍රගතිය සමාලෝචනය කරන්නට පුළුවන්. අපේ ඉලක්කය කරා යන ගමන් සාර්ථක කරගත හැකි ප්‍රතිපත්ති එවැනි සමාලෝචනයක් ඔස්සේ වඩාත් වැඩි දියුණු කර ගැනීමට අපට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම මේ සභාව මතක තියාගන්න ඕනේ අපිට අද අභියෝගයක් ජනතාව දීලා තියෙනවා. තරුණ පරපුර දීලා තියෙනවා. මේ මූණු මාරු කරන දේශපාලනයෙන් ඉවත් වෙලා ක්‍රමයේ මාරු කරන දේශපාලනයකට යන්න පුළුවන්ද කියලා. අපි අභියෝගය බාර ගන්නවද නැද්ද? ආණ්ඩුවේ අභියෝගය බාරගෙන ඉවරයි. ඒකයි මේ අයවැත් ගේන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙන ඒ වගේම සහයෝගය අපිට විපක්ෂයෙන් ලැබේ කියලා. මේ ගමන සඳහා දායකත්වයේ ලබා දීමට අවශ්‍ය පසුබිම දැන් මම පාර්ලිමේන්තුවට ලබා දී තියෙනවා. එක පැත්තමකින් පාර්ලිමේන්තු ආංශික කාරක සභා, අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතික සභාව, ඊට අමතරව රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභා කීපයක් අප යෝජනා කර තිබෙනවා. මම පසුගියදා කථානායකතුමාගේ අවධානය යොමු කළ පරිදි මේ කාරක සභා තවමත් මේ පාර්ලිමේන්තුවේ සම්පූර්ණයෙන් ක්‍රියා වෙලා නැහැ. විශේෂයෙන්ම මා ඉදිරිපත් අයවැය යෝජනා රාජ්‍ය නිලධාරීන් මගින් රාජතන්ත්‍රය හරහා ක්‍රියාත්මක කරවීමේදී ආංශික කාරක සභාවලට විශාල වැටකොටසක් ඉටු කළ හැකි. රාජ්‍ය වේදම් අඩුකර ගැනීමේ ව්‍යායාමයටත් මුදල් පිළිබඳ කාරක සභාවලට පළදායි ලෙස මැදිහත් වෙන්න පුළුවන්. ඒ නිසයි සියලු කාරක සභා කඩිනමින් ක්‍රියාවට ලංවන ලෙස මම මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. එවිට අලුත් ගමනකට අලුත් වේශයකින් මුල පිළීමේ අවකාශය අපිට උදා කරගත ඇති. ඒ නිසා කථානායකතුමා මම යලිත් මතක් කරනවා මේ කොමිටි කාරක සභා වුවමනයි. අද අපි යෝජනා කරන ගණනාවක් මේ අධීක්ෂණ කාරක සභාවලට බාර දෙනවා. ඒ ගැන වාර්තා කරන්න. අපි මේ අධීක්ෂණ කාරක සභා ඇති කරාම මේ රටේ තරුණයන්ගේ නියෝජනයත් එතෙන්ට ලැබෙනවා. මේක අපි කළ යුතු වැඩ කටයුත්ත. ඒ නිසා මම යලිත් ඉල්ලනවා මේ අයවැය ක්‍රියාත්මක කරන අවස්ථාවේදී මේ කාරක සභා සියල්ලත් ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අවකාශය උපරිමයෙන් ප්‍රයෝජනටගෙන අපි සැබෑ ජාතික සම්පතට අපේ තරුණ පරපුරට යහපත් අනාගතයක් නිර්මාණය කර දෙන්නට එකට එක්වෙමු. ඒ අනුව නව ආර්ථික පදනමක් ඔස්සේ රට යලි ඔසවා තැබීමේ වෑයමට ක්‍රියාකාරීව හා ක්‍රියාශීලීව දායකත්වයක් ලබා දෙන ලෙස මම ඔබ සමගින්ම ඉල්ලා සිටිනවා. ස්තුතියි.
විසර්ජන පනත් කෙටුම් පත 20-23 දෙවනිවර කියමි විවාදයේ කල්තැබීම.
අරු කතානායකතුමනි, විවාදය දැන් කල්තැබිය යුතුයි මම යෝජනා කරමි.
20-23 විසර්ජන පනත් කෙටුම් පත්‍ර අදාළව කාරක සභා අවස්ථාවේදී යෝජනා කිරීම නියමිත සියලුම සංශෝධන 20-22 නොවැම්බර් මාස 18 වන සිකුරාදා අපරභාග 3ට හෝ ඊට ප්‍රථම පාර්ලිමේන්තුවේ මහලේ කම්බරය වෙත බාර දිය යුතු බව දැනුම් දීමට කැමැත්තෙමි. සභාව කල්තැබීම ස්ථල සභානායකතුමනි,
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2022 නොවැම්බර් මාස 15 වෙනි දින අඟහරුවාදා පූර්වභාග 9:30 වන තෙක් කල්තැබිය යුතුයි යෝජනා කරමි.
යනු පාර්ලිමේන්තුවේ කටයුතු 20-22 නොවැම්බර් මාස 15 වෙනි දින අඟහරුවාදා පූර්වභාග 9:30 වන තෙක් කල්තැබුණු ලැබේ.